भेल तुम कहब साधन देखल हमारे नाम पंचशील समाधान मिलने नमस्कार किया सुनंतु सग्गमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතහියුම් දක්ටේයුම් පත්තම් බන්ති වදාමි නච පනාහං භික්ඛවේ අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛසන්තං කරිස්සති කරිස්සති සදා පූජනීය වන්දනීය මහ සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරු වරක් ප්‍රමුඛ ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ එක පැත්තකින් තමන්ගේ ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරනවා කෘතෝපාකාර ගුණ සැලකීමක් කරනවා වගේම තමන්ගේ ජීවිතයටද අර්ථ සිද්ධියක් සිද්ධ කරගන්න වටිනා කුසල ධර්මයක් පින්කමක් අද දවසේදී මේ නිවසේ නිබඳු පින්කමක් සෝදානම් කරන්නට විශේෂ හේතුවක් වුණා ඒ අපේ ගාමිණී උදය කුමාර මැතිතුමාගේ ආදරණීය මෑණියෝ සෝමා ජයතිස්ස මෑණියෝ මීට මාස 3කට ඉහතදී අභාවප්‍රාප්ත වුණා ඒ මෑණියන් ප්‍රමුඛ වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි මුලින්ම මතක් කරනවා අපි මේ සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙන ඒ කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව යහපත් සාර්ථකව කරන්ට නම් ඒ අරමුණ මනාව ඉෂ්ට කරගන්නට නම් අපි හැම දෙනාම ඉතාමත් ඕනෑකමින් ඒ කුසල ධර්මයේ යෙදෙන්නට ඕනේ. එයින් මතක් කළේ පින්වතුනි මේ ධර්ම දේශනාව ඉතාමත්ම ඕනෑකමින් කන් යොමු කළ ශ්‍රෝණයකුලොත් තමයි අපෙන්ටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම අපි හැම දෙනාටමත් මේ මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා සත්‍යධර්මයේ අවබෝධයක් ළඟා කරගන්නත් පුළුවන් වෙන්නේ ඉතාමත් ඕනකමෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් කියන එක මුලින්ම මතක් කරනවා. ඒ නිසා හැම දිනාම තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණවල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රු සංසාරේ අපි එන ගමන අති දීර්ඝ බව බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළා. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සත්‍ය සසරේ ඒ මේ අත දුවනවා සැරිසරනවා කියලා පෙන්නවා. ඒ දීර්ඝ සංසාරේ නකොට මෞමල දුකට අඳුපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කිව්වා කියලා පෙන්වන නම් අදාදරණීය මල විලාවෙති අපේ ඇහෙන් කඳුලක් ගලාගෙන වැටුණා නම් ඒ මහා ජල සාගරයක බිඳුවක් විතරයි. මේ මහා ජල සාගරයට තව කොච්චරනම් කඳුළු එකතු වෙන්න තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ තරම් තෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක් ආවා. තෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනකට උරුම වෙච්ච ඇත්තෝයි අද අපි ඉන්නේ. අතීතෙදිත් සසර දුක් නැති කරන සද්ධර්මයේ දේශනා කරන ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතු යෝන තරම් පහළ වෙන්න ඇති. අනේ පහළ වෙලා සසර දුක්ගෙන් නිව සද්ධර්මයේ දේශනා කරනකොට අපි බොහෝ කාලවල සතර අපායේ ඉපදිලා. එහෙමත් නැත්නම් අසඤ්ඤතලයේ ඉපදිලා. එහෙමත් නැත්නම් දීර්ඝාෂ්ක බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා. එහෙමත් නැත්නම් මිනිස්සු වෙලා. හැබැයි හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න තරම් ඥාන ශක්තියක් නැති මන්ද බුද්ධික වෙලා ඉන්ද්‍රිය අංග විකලත්වයට පත් වෙච්ච ආත්මයක් ලැබලා. තව කාලවල බොහෝම නුවණ තියෙන හොඳට හිතන්ට පුළුවන් හැකියාව තියෙන හඟවා කියන අරුත්තක් තේරුම් ගන්නට පුළුවන් ඥාන ශක්තියක් ඇති මිනිස්සු වෙලා පිපදිලා. අනේ කාලේ ලෝතර බුදුජනන් වහන්සේලා පහළ වෙලා නැහැ. සසර දුක්ගින් නිවෙන සද්ධර්මයේ ලෝකේ නැහැ. මේ කුමන පැත්තකින් හෝ ධර්මය ලෝකේ තියෙනකොට ඒක ලබන්ට සුදුසු තැනක අපි හිටියේ නැති නිසා ලබන්ට ධර්මයක් ලබන්ට පුළුවන් සුදුසු තැනක අපි පැමිණෙනකොට සද්ධර්මයේ ලෝකේ නැතිකම නිසා සද්ධර්මයේ අවබෝධය අපිට නොලැබුණා. ඒ නොලැබුණු බවට සාක්ෂියක් තමයි අද අපේ ජීවිතය. ඉතින් අති දීර්ඝ සංසාර ගමනත් සිහි කළා. සසර යන්න තියෙන උරුම වෙන්න තියෙන අති දීර්ඝ භයංකර සංසාර ගතිය සිහිපත් කළා. මේ ජීවිතයේදීම මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කලන සිත්තුව මේ දේශනාව ශ්‍රවණය කරන්ට මම පින්වතුන්ට ගුණක් වටිනා අවබෝධයක් ලැබෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ දේශනාවන් ටිකක් ගැඹුරුයි. ඉතාමත් ඕනකමින් ඊට හිත යොමු නොකළොත් එක වචනයක් දෙකක් අහකට අත්හැරුණත් ඊගව වචනේ අර්ථය ගලප ගන්නට බැරි වෙයි. මොකද නීවරණ ධර්මයන් හා නොවැටුණු ආශ්‍රයන් ගෙවීමට පැමිණෙන වචන අහලා අපිට හුරු පුරුදු නැහැ සසරදී. නීවරණ ධර්මයන්ගේ යුක්ත ආශ්‍රව ගණේලා වැටෙන වචන අපිට හොඳට හුරු පුරුදුයි. සමහර විටක අහන්න ඕනේ අහකින් යනකොට ඇහුණත් හොඳට මතක තියෙනවා. සසර එච්චරට අපි හුරු කරලා තියෙන්නේ නීවරණ සහගත වටපිටාවක් නිසා. මේ ටික නැවත නැවතත් මතක් කරන්නේ ඕනෑකමින් උවමනාවෙන් අහන කෙනෙකුට අද දවසේදී මේ භව ගමන අවසන් කරගන්න පුළුවන් ඥාන දර්ශනයක් ලබන්න පුළුවන්කම තියෙන නිසාමයි. මේ දීර්ඝ සංසාරේ ක්‍රමක්‍රමයෙන් එනකොට කොහොම හරි අපි පින්වන්තයෝ වුණා, භාග්‍යවන්තයෝ වුණා, ඒ අෂ්ට දුෂ්ටක්ෂණයන් අතහැරලා ෂණ සම්පත්තියක් උද්දා කරගන්නට. දුර්ලභ බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා ඒ සද්ධර්මයේ අහල තේරුම් කරගන්න පුළුවන් මනුෂ්‍යාත්ම භාවයකුත් ලැබුණා කියන එක මේ ලෝකේ ලැබෙන්න තියෙන අතිශයම දුර්ලභ වටිනාම අවස්ථාවක්. ඒක වටිනාකම අපිට අද දවසේ තේරෙන්නේ නැති වෙයි. නමුත් අපේ යම් ආකාරයක ටිකක් මේ ලෝකයේ තිරිසංගත ප්‍රාණීන්ගේ ඉඳලා ජලයේ වාසය කරන ප්‍රාණීන්ගේ ඉඳලා මොහොතක් ලෝකයේ සිහිපත් කරලා බැලුවොත් ඒ අතරින් මිනිස්සු ඉන්නේ කොච්චර කී දෙනාද, ඒ අතරින් ධර්මයක් ඇහෙන වටපිටාවක ඉන්නේ කී දෙනාද කියලා බැලුවාම අපේ ජීවිත මොනතරම්ම දුර්ලභ අවස්ථාවකින් ලැබුණු වටිනා වටපිටාවක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. පින්මුතුනි, මේ පින්මුතුන්ට ඒ සසර ගෙවා ගැනීමට උපකාරී සද්ධර්මයේ අවබෝධය ලබා දෙන්නට හේතු වෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයක සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකා වශයෙන් තිබුවේ. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ තෙවලා දහම් අතරින් සංයුත්ත නිකාය 4 වෙනි ඛණ්ඩයේ තියෙනවා ලෝකන්ත ගමන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ලෝකන්ත ගමන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහං භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතයං දත්තයං පත්තබ්බන්ති වදාමි. මහණෙනි, කිසිම කාලෙක ගමන් කරලා පාගමනින් වේවා වාහනයකින් වේවා ගමනයකින් ගමනකින් ලෝකයේ කෙලවර දත හැකියයි දැක්ක හැකියයි පැමිණිය හැකියයි කියලා මම කියන්නේ කවදාවත්. කිසිම වෙලාවක ගමනකින්, එතකොට ඒක පාගමනක් වෙන්නට පුළුවන් වාහනයකින් වෙන්නට පුළුවන් කුමන ආකාරයකින් හෝ ගමනකින් ලෝකයේ කෙලවරකට කෙලවරක් දැනගන්නවත් දකින්නවත් ඒට පැමිණෙන්නවත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නච්චපනහම් භික්ඛවේ අපත්තං ලෝකස අන්තං දුක්ඛ සන්තං වදාමි. මහණෙනි, එතකොට ලෝකයට ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ලෝකේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්නත් බෑ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ සැබැත් නුවර වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසකට තමයි ඔය වචන ටික දේශනා කළේ. ඔය වචන ටික කෙටියෙන් දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ විහාරයට වැඩියා. ටිකක් වෙලාවකට භික්ෂුන් වහන්සේලාට කතාවක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ගමනකින් ගිහිල්ලා ලෝකයේ කෙලවර දත හැකියයි දැක්ක හැකියයි පැමිණිය හැකියයි කියලා කියන්නේ. නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මාතෘකාවක් විතරක් දේශනා කළා. අර්ථ වශයෙන් පෙන්වන්නේ නැතුව වැඩියා. අපි කොහොමද මේකේ අර්ථය තේරුම් ගන්නේ, අපි කොහොමද මේ භාෂිතයගේ අර්ථය දැනගන්නේ කියලා භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා කියනවා, කතා වෙන එක භික්ෂුන් වහන්සේ නමක්, මේ ආනන්ද තෙරුන් වහන්සේ බොහොම දක්ෂයි වික්තයි පණ්ඩිතයි, භාග්‍යවතුන් වහන්සේ විසින්ද වර්ණනා කරලා තියෙනවා මහණෙනි ආනන්ද බොහොම පණ්ඩිතයි, ආනන්ද මහා ප්‍රඥාවන්තයෙක්, කියල ශාස්ත්‍රඥ වහන්සේ විසින්ද වර්ණනා කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියොත් නම් අපිට මේ වචනේ අර්ථය අහගන්න පුළුවන්. එහෙම කතා කළා එහෙනම් අපි බවත් ආනන්ද තෙරුන් වහන්සේගේ මේ භාසිතයාගේ අර්ථය දැනගනිමුයි කියන අදහසින් භික්ෂුන් වහන්සේලා ඔක්කොම ගිහිල්ලා ආනන්ද තෙරුන් වහන්සේ වන්දනා කළා. බාලාය කප්පසේ කෙරෙඩිය අය ගරු කළා. කප්පසේ ඉඳගෙන මතක් කළා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් අපිට කළා. මහණෙනි කිසි කලක ගමනේ ලෝකේ කෙලවර දැනගන්නවත් දකින්නවත් පැමිණෙන්නවත් පුළුවන් කියලා මම කියන්නේ. නමුත් ලෝකේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න බෑ කියලා ප්‍රකාශ කළා. අර්ථය විස්තර කළා පෙන්වන්නේ නැතු විහාරයට වෙදියා. භවත් ආනන්දයන් වහන්සේ අපිට මේ භාසිතයාගේ අර්ථය කියලා දෙන්න. ඒ වෙලාවේදී ආනන්ද හම්දු වහනවා ඇලක්නේ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙච්ච වෙලාවේ ඇයි ඔයගොල්ලෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ අපේ ධර්ම ස්වාමී, දතයුත්ත දන්නවා, දැක්කයුත්ත දන්නවා, අපේ සියල්ලංගෙම ධර්ම ස්වාමී. ඔයගොල්ලෝ කලේ හරියට අරතුව කැමති කෙනෙක්, අරතුව හොයන කෙනෙක් මහා විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ ගහේ අරතුව කියලා කොළාතු ටිකක් අරගෙන යනවා වගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩෙද්දී මේ ධර්මයේ අර්ථය ඉගෙන ගන්න අපි හොයාගෙන යනවා කියන එක. ඉතින් මේකට භාසිතයාගේ අර්ථය ශාස්ත්‍රඥ වහන්සේගෙන්ම ඉගෙන ගන්න තිබුණානේ කියලා. භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ දන්න දේ දන්නවා, සියල්ල දන්නවා, සියල්ල දකිනවා ධර්මස්වාමී. එතකොට භාග්‍යවතුන් වහන්සේම ප්‍රශංසා කළා, වර්ණනා කළා තියෙනවා භවත් ආනන්දයෝ බොහොම දක්ෂයි, වික්ත්‍යයි, පණ්ඩිතයි කියලා. අන්‍ය සද්ධාත්මචාරින් වහන්සේලාද ප්‍රශංසා කරනවා. අපිට හිතුණා මේ භාසිතයාගේ අර්ථය උපහන්සේ ළඟට පැමිණියොත් අහගන්න පුළුවන් කියලා. අනේ බරක් වශයෙන් ගන්නේ නැතුව අපි කෙරේ අනුකම්පාවෙන් මේ භාසිතයාගේ අර්ථය ප්‍රකාශ කළ දෙන්න කියලා මතක් කළා. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ කියන හොඳයි, මම මේ භාසිතයාගේ අර්ථය මට වැටෙන ආකාරයකට කියලා දෙන්න. පස්සේ ගිහිල්ලා ඕගොල්ලෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ආපහු අහන්න, භාග්‍යවතුන් වහන්සේ යම්සේද කියලා දෙන්න, ඒ විදිහට දරන්න, මම මට තේරෙන විදිහට කියලා දෙන්න කියලා දුන්නාට ආපහු ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ යම්සේද විස්තර කරලා දෙන්නේ, ඒ විදිහටම දරන්න කියලා මතක් කළා. මතක් කළා එවත්නේ භාග්‍යවතුන් වහන්සේ යම් උද්දේශයකින් ගාථාවක් උදෙසා විස්තර විසින් විස්තර නොකොට විහාරට වැඩියනම් ඒ ගාථාව ගමනෙන් ලෝකයට, ලෝකයේ කෙලවර දැනගන්න දකින්න පැමිණෙන්න බැහැ. නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කෙරෙමකුත් නැහැ කියලා පෙන්වනවා නම් ඒ භාසිතයාගේ අර්ථය මම මෙන්න මේ විදිහට දන්නවා. මට මෙන්න මේ විදිහට තේරෙනවා. මොකද්ද මේ ලෝකයා යම් ධර්මයකින් මේ ලෝකයයි කියලා හඳුනගනේ නම් යම් ධර්මයක් නිසා ලෝකය යන සංඥාව පහළ කරගනේ නම් ආර්ය වෙන්නේ ඒකට ලෝකයයි කියලා කියනවා. මොකක්ද? ඇස තියෙන හින්දා ඇසින් දකින රූපය තියෙන හින්දා ලෝකේ හෝ ලෝකේ යන ප්‍රඥප්තිය ලෝකයට උපදිනවා. ලෝකේ කියලා යමක් හම්බ වෙනවා නම් ලෝකයට ඇසත් ඇසට පේන දෙයිනුත් නම් කනත් කනට ඇහෙන දෙයිනුත් නම් මේ ලෝකේ දේවල් ලෝකේ කාරණා කියලා Tamanta දැනුම ආවේ අපිට මේ ලෝකයයි කියලා අද දැනුමක් ඕගොල්ලන්ට තියෙනවා නම් ඔය ලෝකය පිළිබඳ ලෝකය හෝ ලෝක යන සංඥාව පැමිණි ධර්මතායි ලෝකයේ හැටියට දකින්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒක මතක් කළොත් පින්වතුන්ට ලෝකය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙන් දැකපු රූප ටිකනේ විස්තර කරන්නේ. අම්මලා තාත්තලා ගෙවල් දුවා රන් රිදී මුතු මැණික් කියලා ඕගොල්ලෝ දන්නා වූ. එහෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එහෙම නැත්තම් හිතින් හිතපු මේ ශේත්‍රයට හසු වෙච්ච දෙයක් නේද ඕගොල්ලෝ ලෝකය කියලා දන්නේ. එහෙනම් ආර්ය විනේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේ ආයතන ටිකටයි කියලා පෙන්වනවා. මෙන්න මේ ආයතන ඇති කල්ලි ආයතන ටිකට කියන්නේ මෙන්න මේ ආයතන ටික ඇති කල්ලි ලෝකේ හෝ ලෝක යන සංඥාව ලෝක යන ප්‍රඥප්තිය ලෝකයේ තුල උපදින්නේ. එතකොට මෙන්න මේ ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවරක වීමකුත් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ මෙන්න මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය නොදැන කවදාවත් දුකින් මිදීමක් වෙන්නේ නැහැ කියන අර්ථයයි කියලා ආනන්ද හඳුරු ප්‍රකාශ කළා. එවත්නි මේ අර්ථය මේ විදිහට මම දන්නවා. ඔගොල්ලෝ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් උත්හාන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකට විස්තර කළා දෙන්නේ ඒ විදිහට දරන්න කියලා මතක් කළා. භික්ෂුන් වහන්සේට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වෙච්ච සිද්ධාන්තය ඔක්කොම මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මාතෘකා කළා දෙහෙරට වැඩිහම අපිට මේ වගේ අදහසක් හම්බ වෙලා ඇති වෙලා ආනන්ද තෙරුන් වහන්සේ හම්බ වෙන්න ගියා. ආනන්ද තෙරුන් වහන්සේ මේ මේ වචනවලින් මේ මේ පදවලින් මේ මේ ව්‍යංජනයන්ගෙන් අපිට ඒ භාෂිතයගේ අර්ථය ප්‍රකාශ කළා කියලා. එදාදී බුදුරජාණන් වහන්සේ සාදු සාදු මහණෙනි ආනන්ද බොහොම දක්ෂයි පණ්ඩිතයි වික්තයි ඔබ මගෙන්ද ඇහුවනම් මමද උත්තර දෙන්නේ ඔය විදිහටමයි ඔය අර්ථය ඔය විදිහටම දරන්ද කියලා මතක් කළා. මේ ටික මම ඔයගලන්ට තව ටිකක් එදිනෙදා ජීවිතයෙන් තේරුම් කරලා දෙන්නම්. පින්වතුනි මේ සුගති විනය නැතුව මේ ආර්ය විනය නැතුව කිසිම දවසක කිසිම කෙනෙක් හීනකින්වත් ලෝක කෙලවරකට යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා හඳුනාගත යුතුයි ලෝකේ කියන්නේ මොකක්ද කියන එක. ලෝකේ කියන එක ඇති උනේ කොහොමද කියන එක. ඒ ලෝකේ කියන එක හඳුනාගත්තාම ඒ ලෝකයේ ඇති උනේ කොහොමද කියලා හඳුනාගත්තාම උත්තරයක් ඉබේම එනවා. එහෙනම් මේ ලෝකයේ කෙලවරකට ගියොත් මේ දුක ලැබෙන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ ලෝකයේ කෙලවරකට යන්නට තියෙන ගමන් මඟ මෙන්න මේකයි කියන උත්තරය ඉබේම එනවා. පින්වතුනි ලෝකය කියලා කියන්නේ මොකක්ද? ලොජ්ජති පලොජ්ජති ති ලෝකෝ කැදෙන බිඳෙන වෙනස් වෙන ස්වභාවයයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයට තව වචනයක් තමයි මොකද්ද? දුක. කස්මින් ලෝකෝ පතිත්තිතෝ දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ. ලෝකේ කොහිද පිහිටලා තියෙන්නේ? දුක මත. දුක කියලා කියන්නේ ලෝකයට තව නමක්, ලෝකය කියලා කියන්නේ දුකට නමක්. ලෝකය කියලා කියනකොට අමුතු දෙයක් හිතන්නට එපා. ඔබ මම ජීවත් වෙන අද මේ ජීවිතයේ ගන්න මේක තමයි අපේ ලෝකය. ඔබට ජීවල් දරවල් යාන වාහන ඉදකඩම් තියෙනවා නම්, අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයි සිං ඉන්නවා නම්, ඒ වගේම තව ඥාතිවරු ඉන්න ගම් පළාත් නගරවල් තියෙනවා නම්, ඒ වගේම විදේශ රටවල් තව ලෝකවල් තියෙනවා කියලා ඔබට දැනෙන, ඒ වගේම රන් රිදී මුතු මැණික් යාන වාහන ඉදකඩම් තියෙනවා කියලා ඔබට තේරෙන, ඒ වගේම හැකන දිවනාසේ ශරීරය කියන මේ ආයතන හයම ඇති බවත් හම්බ වෙන තමන්ව ඉන්න පැවැත්මක් හම්බ වෙන මේ වටපිටාවට තමයි අපිට ලෝකෙ කියලා කියන්නේ. ඒක නේද ලෝකෙ කියන්නේ? මම අහුවත් ඕගොල්ලන්ගේ මොකද්ද ලෝකෙ කියලා ඕගොල්ලෝ විස්තර කරන්නේ මොකද්ද? මේ තව ගොඩාක් අය ඉන්නවා. මේ ගාමිණී මහත්තයා ගෙදර දැන් අපි ඉන්නේ. ඉතින් මේ මේ විදිහට අපි විස්තර කරන්න ඇත්ත. මේක තමයි ලෝකෙ කියන්නේ. මේ ලෝකයේ ඇතුලේ ලෝකේ ස්වභාවය තමයි මේ අපිට ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කැඩෙන්න බෙදෙන්න වෙනස් වෙන්න පුළුවන් ද්‍රව්‍යතා ටිකක් මතයි. ඒ නිසා මේ ලෝකේ ඉන්න කෙනාට කිසිම වෙලාවක අඩුවක් නැතුව ලෝකේ හිටපු පමණකින් ලෝකේ ඉන්නවට නොමිලේ ලබා දෙන ත්‍යාගයක් තියෙනවා. ලෝකේ ඉන්නවට නොමිලේ ලබා දෙන ත්‍යාගයක් තියෙනවා. මොකද්ද? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සූපායාස. මේව ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙනවද මහලු බව බලාපොරොත්තු, ලෙඩවීම බලාපොරොත්තු, අප්‍රියංහාරීත්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන දේ කැමති දේ නොලැබීමේ දුක් බලාපොරොත්තු, අප්‍රියංහාරීත්වීමේ දුක් බලාපොරොත්තු, කවුද ජීවත් වෙන්නේ? මේවා දෙමව්පියෝ දරුවෝ එක්ක, දරුවෝ දෙමව්පියෝ එක්ක, තමන් යාන වාහන ඉදකඩන් එක්ක, තව පුද්ගලියෝ දේවල් කාරණා ඇසුරු කරගෙන ජීවත් වෙන ලෝකයේ තුල නොමිලේ ලැබෙන ටිකක්. මේ ටික નિરાයාසයෙන්ම අනිවාර්යෙන්ම විඳින්න වෙනවා, ලැබෙන්න වෙනවා. එහෙනම් ලෝකය කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට තව නමක්. ලෝකයේ ඉන්න කෙනා කවදාවත්ම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දුම්න, සුඛායාසයෙන් මිදෙලා නැහැ. ලෝකේ ඉන්න ඔබ ලෙඩ වෙන බවින් මිදෙලාද? ඔබ මහලු වෙන බවින් මිදෙලාද? නැහැ. ඔබ මැරෙන බවින් මිදෙලාද? නැහැ. ඔබේ ප්‍රේමනාප දේවල් හෝ අය, ප්‍රේමනාප පුද්ගලයෝ හෝ ප්‍රේමනාප දේවල් නැති වෙලා වෙනස් වෙලා යන ප්‍රිය විපයෝග දුක්ඛයෙන් ඔබ මිදෙලාද? අප්‍රිය අමනාප අය, අප්‍රිය අමනාප දේවල් ලැබීමෙන් එන දුකෙන් ඔබ මිදෙලාද? ඔබ හිතන බලාපොරොත්තු වෙන කැමති දේවල් හැම වෙලාවකම ලැබෙන්නේ නැහැ. ඒ කැමති බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුකෙන් ඔබ මිදෙලාද? නැහැ. එහෙනම් අපි හැබැයි මේ ලෝකේ ඕව බලන බලාපොරොත්තු වෙන්නේ මේ ජීවත් වෙන්නේ. ලෝකේ තුල හැමදාම අපි ජීවත් වෙන්නේ මොකකටද? සතුටින් ඉන්න, දුක නැතුව ඉන්න. සතුටින් ඉන්න, දුක නැතුව ඉන්න හදාගත්ත අපේ ලෝකයේ තුල හැමදාම පැවතිලා තියෙන්නේ, හැමදාම විකිරිලා තියෙන්නේ ජරා, මරණ, දුක. මේ ලෝකය ජාති, ජරා, ව්‍යාධි කියන 11 ගින්නකින්ම දැවෙන වටපිටාවක් කියලා පෙන්වුවා. මේ ලෝකේ මේ ලෝකේ හැදුන හැටි කවදාවත්ම හීනකින්වත් දන්නේ නැති කෙනෙක්, අහලා නැති කෙනෙක් කිසිම දවසක මේ ලෝකෙ මිදෙන්නේ නැහැ. එයාට තියෙන එකම ක්‍රමවේදය, එකම මාර්ගය පෙරලෙන දේ අනුව පෙරලෙන එක. ජරා මරණයට යන ලෝකයේ අනුව ජරා මරණයට යන්න වෙන එක. ලෝකයේ තියෙනවා ලෝක ධර්මතා අටක්. ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් කියලා. ලෝකයේ හැදුන හැටි නොදන්නා ලෝකයාට ලෝකයේ පවතින මේ ධර්මතා අට අනුව පෙරලෙනවා විනා ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් කියන ධර්මතා අට අනුව පෙරලෙනවා විනා එයින් මිදී ගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන දුෂ්ටකම, මේ ලෝකේ තියෙන භයානකකම, මේ ලෝකේ තුල මේ අපහසුකම්, මේ දුක් ටික ඇති කරලා නතර වෙනවා නම් කමක් නැහැ. මේ දුක් ටික, මේ අපහසුකම ඇති කරලා මේ ජීවිතය දුක් කරලා ඒ ලෝකය පරිහරණය කළ සිද්ධාන්තයටම ඒ ලෝකයේ ඇති වෙච්ච හැටි නොදක්කා වූ කාරණාවටම ඒ දුක පරිහරණය කළ සිද්ධාන්තයටම ඒ දුක ඇති වෙච්ච කාරණාව නොදක්කා වූ නොදන්නා වූ අවිද්‍යාවටම ආපහු ලෝකයක් ඇති කරන්න පුළුවන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් කරලා ආපහු නැවත ලෝකයක් හදන්න තියෙන මේ වගේ ශේෂ්ත්‍රයක් හදා ගන්නවා. එදාටත් ලෝකේ නිර්මාණය කරගෙන දුක් විඳිනවා. එදාටත් ලෝකේ ඇති කරන හේතුව, ලෝකේ ඇති වෙච්ච හැටි නොදන්න නිසා ලෝකේ නැති කරන්න දන්නේ නැහැ. තියෙන ලෝකේ ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒ ලෝකයේ ධර්මතා අටම පෙරලි පෙරලි සතුටු වෙවි, දුක් වෙවි ඉඳලා ආපහු ලෝකයක් හදලා හදාගන්න තියෙන හේතු හදාගෙන යනවා. මේ කෙල්ලවරක් නැති ලෝක ගමනක් අපිට තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ලෝකය කියලා කියන්නේ දුකට තව නමක්. මේ ලෝකයේ තියෙන්නේ අර මම මතක් කළා වගේ ජාත, ජරා, මරණ, ශෝක, පරිදෙය, දුක්, දුම්නස්, උපායාස කියන මේ සියලු දුකෙන්, ඒ වගේම වගකීම්, යුතුකම් ආදී මහා කරවටක් පැටවිච්ච බරකින්, ඒ වගේම ඒ බරෙන් නිදහස් වෙන්න උදේ ඉඳන් රෑ වෙනකම් සමහරට පාන්දර පහට විතර නැගිටින්නේ. නැගිටලා රැට රැ වෙලා වැඩ හැදලා ගෙදර එන්නේ. මොකද මේ තමන්ට පැවිදිච්ච බරෙන් නිදහස් වෙන්න. යුතුකම නිදහස් වෙන්න, නිදහස් වෙලා හිත සතුටු තැනකට ගන්න, සැපවත් තැනකට ගන්න. නමුත් එකින් එකට එකින් එකට දුක තුල කාරණා දිග්ගහනමසක දුක ගෙවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දුක් සහගත පැවැත්මටයි බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකයා ලෝකයේ ඇත්ත වෙලා ලෝකයේම බදාගෙන හරියට පහනට පයින් පළඟිටියා වගේ ලෝකය අනුම පෙරළමින්, ලෝකයේ අනුම දුක් විඳින්න නැවතත් ලෝකේ හදාගන්න හේතු හදාගන්නවා. දුක් සහගත මේ ලෝකෙන් ඈතර වෙන්න මේ ලෝකයා දන්නේ නැහැ. අනේ මේ ලෝකයට, ලෝකයට ලෝකේ ඇතිවෙච්ච හේතුවත්, ඒ හේතුව නැති කිරීම ලෝකේ නැති කරන හැටි, ඒ ලෝක නිරෝධයට යන ප්‍රතිපදාවත් මම කියලා දෙන්න ඕනේ කියන අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. පහළ වුණ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පෙර ජීවිතේ මේ වගේම දුව පුතා ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා ලෝකයක් හදාගෙන අපි එදත් ඒ ලෝකයේ ඇතිවෙච්ච හේතුව දන්නේ නැතුව ඒ හේතුව නැති කළාම ලෝකේ නැති කරන්න පුළුවන් කාරණාව දන්නේ නැතුව ඒ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැතිකම නිසා ලෝකයේම ඇත්තම වෙලා බදාගෙන ලෝකේ දැන් ඔය ලෝකයක් ලෝකේ ඇතිවෙච්ච හැටිත් නැතිවෙච්ච හැටිත් ඊට තියෙන මගක් දන්නේ නැති වෙනකොට තියෙන ලෝකේ ඇත්තම වෙලා අපි එදා දුක් වින්දා ඒ විතරක් නෙමෙයි ඒ අවිද්‍යාවෙන් ලෝකයක් ලෝක ඇතිවීම නැතිවීම නොදන්න අවිද්‍යාව නිසා කුසල කර්ම අකුසල කර්ම ආනිජාති කර්ම අපි ලෝක ඇතුළ සිද්ධ කරගත්තා. ඒ පෙර අවිද්‍යාවෙන් ලෝකයේ නොදන්න අවිද්‍යාව නිසා රැස් කරගත්ත කර්මයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හැදුනා. එතන රූපයක් තියෙනවා නම් පෙර ලෝකයක් ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නා අවිද්‍යාවෙන් හටගත්ත කර්මයට හැදුනා මොකද්ද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක්. මෙතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ. හොතට බලන්න ලෝකයක් ලෝකයේ ඇතිවීම නැතිවීම නොදන්නා අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ සත්වෙද්ද පුද්ගලයෙක්ද කෙනෙක්ද? නැහැ. ඒ ලෝකය පිළිසිඳ නොදන්නා අවිද්‍යාව නැමැති ධර්මතාවය නම් හේතුනේ කර්ම රැස් වෙන්න. එහෙනම් අවිද්‍යා පච්චයා සංඛාරාණ අවිද්‍යාවෙන් නම් කර්ම රැස් උනේ. එහෙනම් කර්ම රැස් කරගෙන තියෙන සත්වයෙක්ද පුද්ගලයෙක්ද? අවිද්‍යා පච්චයා සංඛාරාණ අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්නේ. අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් තමයි කර්ම රැස් වෙනවා කියන්නේ. සංඛාර පච්චය විඥානන්න. එහෙනම් එබඳු කර්මය නැමැති ධර්මතාවයක් නිසා මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය පැමිණලා තියෙන්නේ. එතකොට මම ඉපදිලාවත් තව සත්‍යයක් ඉපදිලාවත් තව පුද්ගලයක් ඉපදිලාවත් නෙමෙයි. එතකොට විඥාන පච්චය නාම රූප මේ කය මේ විඥානේ රූපෙට දැසගත්තාම ඒ සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියලා නාම ටික. ඒ සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන නාම ටිකට රූපේ හැදෙනවා. සතර මහා ධාතු රූපේ ස්ත්‍රියක් විදිහටද පුරුෂයෙක් විදිහටද කියලා සිතේ තියෙන සිතුවිලි වලට. සිතේ විඥානය නිසා නාම ධර්මයි රූපේ හැදෙනවා. ඒ නාම රූප දෙක නිසා ඒ විඥානය පවතිනවා. ඕනොන්ට උපකාර වාර බටමිට දෙකක් එකට තිබ්බහම වගේ විඥානය නිසා සිතේම නාම ධර්ම ටික හැදෙනවා. නාම ධර්ම වල රූපය හැදෙනවා. ඒ නාම ධර්මයි රූපය නිසා සිත පවතිනවා. සිත නිසා ආපහු නාම රූප දෙක ඇති වෙනවා කියලා නාම රූප නිසා විඥානය, විඥාන නිසා නාම රූප දෙක ඔවුන්ට උපකාරීව පවතිනකොට මේ නාම රූප දෙක ටික ටික වර්ධනය වෙලා ආයතන ටික හැදෙනවා. තේරුණාද? ඊට පස්සේ දැන් ඕකට තමයි අපි හිත භවංගයි කියලා කියන්නේ. ඒ විඥානේ නාම රූප දෙක හදනවා. නාම රූප දෙක ඇතුළතම හිත පවතිනවා. එතකොට ආයතන ටික හැදෙනවා. ගොඩක් නොතේරුවත් දැනට මේ ටික නිකන් අහගෙන ඉන්න මම අන්තිමට මේ ඔක්කොම කැටි කරලා ගොඩාක් වටිනා දර්ශනයකුත් ඉතාමත්ම කෙටි නිවන් මඟකුත් කියලා දෙනවා. නමුත් මේ ටික හොඳට අහගෙන ඉන්න. ඔගලන්ට කවදා හරි අද නොතේරුණ මේ හරහයි ඔගලන්ට තිහිනුවන වැඩෙන දවසට මේ උනේ මෙහෙම නේද කියන උත්තරය එනවා. එකයි මේ ටික අහගෙන ඉන්න කිව්වේ. මේ විඥානය නිසා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට රූපය හැදෙනවා. ඒ නාමයයි රූපය දෙක නිසා සිත පවතිනවා. සිත නිසා නාම රූප වෙනවා කියලා. නාම රූප දෙක විඥානයේ නොඉක්මවා, විඥානයේ නාම රූප දෙක නොඉක්මවා ඕනොන්ට උපකාරීව ඇතුළත පවතින නිසායි. කය එන්නෙන්න වර්ධනය වෙනවා, මැරෙන්නේ නැත්තේ. එහෙම මේ විඥානය නිසා නාම රූප දෙක හැදෙනවා කියලා කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ප්‍රසාද ටික හැදුනා. ඊට පස්සේ දැන් ওই සවිඥානික ප්‍රසාදයකට චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ආදී ප්‍රසාදයකට බාහිර අරමුණක් ගැටුණාම අර නාම රූප දෙක ඇසුරු කරගෙන ඉන්න විඥානය මොහතකට ඒක අතහැරලා ඒ ආයතෙන් දුපත චක්කු පරිච රූපිත උපදී චක්කු විඥාන කියලා කියන්නේ ඒකට. ඒක චක්කු සම්පස්සේ ඇති වෙනවා. කෙටියෙන් ගත්තොත් මෙන්න මේ වගේ පෙර ලෝකියත් ලෝක ඇතිවීම නොදන්න අවිද්‍යාවෙන් හටගත්ත කර්ම ටිකට විපාක ස්කන්ධ ටිකක් ඇති වුණා. මේ ස්කන්ධ ටික සත්‍යයක් නෙමෙයි, පුද්ගලයක් නෙමෙයි. අපි කියමු මෙතන රූපයක් තියෙනවා නම් ඒ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ සත්‍ය පුද්ගලෙද්ද? නෑ. එහෙම නැතිනම් උපාදාය රූප සතර මහා ධාතු නිසා පවත්නා වර්ණ සතහන සද්ද රූපයක්. වර්ණ රූපයක් සද්ද රූපයක් කියන සත්‍ය පුද්ගලෙද්ද? නෑ. මහ භූත සහ උපාදාය රූප කියන්නේ රූපයක් පුද්ගලෙක් නෙමෙයි. එහෙම නැතිනම් විඳින බවක්, හඳුනන බවක්, කල්පනා කරන බවක් තියෙනවා නම් වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. මේව ස්පර්ශය නිසා හටගත් ධර්මයක්. සිත කියලා යමක් තියෙනම්, විඥානය කියලා යමක් තියෙනම් මේ නාම රූප ප්‍රත්‍යයෙන් පවතින ධර්මයක්. ඔය තුල සත්‍යයේ පුද්ගලයක් නෝ ස්කන්ධ මාත්‍රයක් විතරක් හැදුනා. උතන කෙලෙස් නැහැ, කර්ම නැහැ, අනුසය නැහැ, සත්ත්ව පුද්ගල භාවයේ එන කිසිදු දුකකුත් නැහැ උතන. උන් ඔය වගේ විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකක් හැදුනා කියලා කියන්නේ ඔබට පෙනෙන බව නිර්මාණය වෙලා. ඇහැට ඇහැදිලා ඇහැට රූපයක් පෙනෙන බව නිර්මාණය වෙලා. කන හැදිලා කනට ශබ්දයක් නිර්මාණය වෙලා. මම එකට උපමාවක් කිව්වොත් නොදන්නා භාෂාවකින් ඕගලන්ට කවුරු හරි මොනවා දෙයක් කිව්වොත් ඔගලන්ට ඒක තේරෙනවද? නැහැ. නමුත් එතන තියෙන සෝතම් පටිච්ච සද්දේච්ච උප්පජ්ජති සෝච විඥානං තින්නම් සංගති පස්සෝ කියලා කනක් තියෙනවා, සද්දයක් තියෙනවා, ඒ දෙන නිසා හතරත සෝත විඥානයක් තියෙනවා, සෝත සම්පස්යෙන් පස්සේ වේදනාවක් තියෙනවානේ. විපාක ස්කන්ධ ටික කියන්නේ සද්දේ යථාර්ථය ඕක. නමුත් ඔය සද්දේ තුල හොඳ හෝ නරක ඔගලන්ට තිබුණාද? නැහැ. ඔය විදිය තමයි ඇහැට පෙනෙන රූපය චක්කුම් පරිච්ඡ රූපේච උපයේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ කියන ධර්මතාවය හැදුනා. රූපයක් පෙන්වන ඒ තුළ හොඳ රූප නරක රූප තිබුණේ නැහැ. කැමති රූප අකමැති රූප තිබුණේ නැහැ. අර නොදන්නා භාෂාවකින් කතා කරනකොට හොඳ සද්ද නරක සද්ද කියලා තියෙනවද අපිට? නැහැ. ඒ විදිහට දැනගන්න මේ ආයතන හයේම ස්කන්ධ ටික තිබුණේ ඔය මට්ටමට. දැන් ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපේ ආරම්භය තමන්ගේ පැත්තෙන්. දැන් තමන්ට ඇහැට යම් වස්තුවක් පෙනෙනවා. ඔන්න පෙර කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික පෙනෙනකොට මේ පෙනෙන දේ අරඹය වර්තමාන තමන් තුළ උපක්ලේශයක් පහළ වෙනවා, ක්ලේශයක් පහළ වෙනවා. තණ්හා උපාදාන කියලා කියන්නේ ඒ පෙනෙන දේ වටිනාකමට දැනෙන කම උපදිනවා. නැත්තම් ඒ වස්තුව සත්වයේ පුද්ගලික ආත්මයක් කියන හැඟීම තමන් තුළ උපදිනවා. ඒකයි වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියලා කියන්නේ. මේ වේදනා තණ්හා කියන කෙලෙස් ටික තමන් තුල යෙදුනහම තමන් දන්නේ පෙනෙන දේ අරඹය තමන්ගේ මනසේ මෙහෙම කෙලෙස්ියක් යෙදුනා කියලා දන්නේ නැති වෙනකොට ඕගලන්ට දැනෙන්නේ පෙනෙන පැත්තේ වස්තුව වටිනවා වගේ. මම ඒක තේරෙන විදිහකට වෙනද කියපු දෙයම මේ ලෝකයේ ඇති වෙච්ච හැටි කියන්නේ. හරිද? දැන් ලෝකේ ඔගොල්ලෝ දන්නවනේ හිතනවනේ මේ ලෝකේ සල්ලි කියලා දෙයක් තියෙනව නේද? 5000 කුල, 1000 කුල, එතකොට 500 කුල, 100 කුල කියලා ඒවා තියෙනවද නැද්ද ලෝකේ? තියෙනවා. ඒක සල්ලි තියෙන එකනේ අපේ ලෝකේ නේද? ওই සල්ලි හම්බ වෙන මට්ටම තමයි සල්ලි තියෙන කම තමයි ලෝකේ. ওই ලෝකේ හැදුන හැටි අපි පොඩි පරිශ්‍රණයක් කරමු. දැන් ওই ලෝකේ හැදුනේ හැටි දන්නේ නැති හින්දා අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකේ සල්ලි උඩ තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ඒ සල්ලි හොයන්න හරියට මහන්සි වෙනවා. ඒ සල්ලි අපි ගාව තියෙන සල්ලි වටින හින්දා ඒව නැති වුණොත් හොරු ගත්තොත් අපිට දුක් දුන්නසුත් එනවා. අපි සල්ලි හොයන්න ගිය තරමට ලැබුණ නැත්තම් ඒකත් වෙහෙසයි. ලැබුණ සල්ලි තියාගන්න බැරි වුණොත් ඒකත් වෙහෙසයි. ඒ සල්ලි වීඩියෝ කෑවොත් මීඩියෝ කෑවොත් වීඩියෝ කෑවොත් හොරු ගත්තොත් රජවරු ගත්තොත් ඒ දුකයි. සල්ලි නිසා ඇතිකම දුක නැතිකම දුක විඳින්න ගලා නම් අපි පොඩි පරිශ්‍රණයක් කරමු. ඒ සල්ලි තමයි දැන් අපි මේ ලෝකේ තියෙන එක භාණ්ඩයක්. සල්ලි තියෙනවා 5000 කුල, 1000 කුල, 100 කුල, 500 කුල තියෙනවා හැමතැනම. අපි බලමු ඔය අපි සල්ලි කියන කොලයක් තින්ත තවරපු කඩදාසියක් දෙමත් තිබුණොත් දැම්මොත් පොඩි ළමයෙකුත් ගෙනාවුත් රහතන් වහන්සේ නමකුත් ගෙනාවුත් අපිත් හිටියෝ. පෙර අවිද්‍යා කර්මයට ඇහැ හැදුන හින්දා ඇහැට පෙනෙන රූප පෙනෙන ශේත්‍රය හැදුන හින්දා මටත් පෙනෙනවා, රහතන් වහන්සේටත් පෙනෙනවා, පොඩි ළමයටත් පෙනෙනවා. දැන් මේ කුලේ පේනවා. දැන් මේ පොඩි ළමයා මේක පෙවුනට මේක දකිනකොට මේක රුපියල් 5000ක් වටිනවා කියන හැඟීම එනවද? නැහැ. දැන් රහතන් වහන්සේටත් මේක පේනවා. උන්වහන්සේට මේක වටිනවා කියලා මනසේ දෙනවද? නැහැ. හොඳට බලන්න ඒ රූපෙම අපිට පේනකොට ආ මේක රුපියල් 5000 කුලයක් මේක වටිනවා කියලා වේදනාපච්චය තණ්හා මේ විපාක ස්කන්ධ ටික නිසා අපේ මනසේ යෙදෙනව මොකද්ද? ඒක හරිය වටිනාකමක්. තේරුණාද? හරි. දැන් අපි දන්නේ නැත්නම් පටිච්ච සම්පාදය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් විඥාන අභුතලතර පස්ස වේදනා වෙනතෙන් තැන දක්වා මේ විපාක පෙනෙනවා කියලා දැක්ක නැත්නම් වේදනා පත්‍ය තණ්හා දැන් මේ පෙනෙන දෙයට තණ්හාව කියන්නේ දැන් රුපියල් 5000ක් වටිනවා කියන එක තමන්ගේ මනසේ දෙනු ගතියක්. අපි දැක්කේ නැත්නම් මේ තණ්හාව මේ වේදනාව නිසා තණ්හාව ආව නේද? මේ පෙනෙන දෙයට තණ්හාව යෙදුණා නේද කියලා දැක්කේ නැත්නම් අපි තණ්හාපච්චය උපාදාන තණ්හාව ප්‍රත්‍ය වෙන මොකේද? උපාදානයට. ඒ කියන්නේ අපිට හිතෙන්නේ ඒ රූපයේ 5000ක් ගොඩක් වටිනවා කියන හැඟීමක් අපිට ඇති උනේ. දැන් ඒ තණ්හාව දන්න නැත්නම් අපේ මනස සිද්ධිය කැරේට ඒකපත් වෙන මොකේදද? උපාදානයට. ඒ කියන්නේ මේ වටින්නේ මේ කඩදාසියයි කියලා හිතා ගන්නවා අපි. අර රූපේ උපාදාන කරනවා තණ්හාවේ මේ රූපේ උපාදාන කරනවා. ඒ කියන්නේ දැන් වටිනාකම වටිනාදී වටිනාකම මේ රූපේ කියලා රැවටින තැනටපත් වෙනවා. මනස හඳුනන්නේ නැති වෙනකොට අපිට හිතෙන්නේ මේ රූපේ වටිනවා කියන තැනටපත් වෙනවා. දැන් මේ රූපය වටිනාකමට පත් උනේ 5000 කියන තැනටපත් උනේ මනසේ තියෙන උපාදාන ගතිය නේද කියලා දන්නේ නැත්තම් මනසේ තියෙන මේක මේ රූපයයි වටින්නේ කියලා රූපෙට වටිනාකම නැඹුරු කරපු කමින්ද නේද රූපිය වටිනාකමට පෙවුනේ කියලා දන්නේ නැති වුණොත් අපිට හිතෙන්නේ දැන් මෙහෙ දේවල් වටිනවා කියලා. ඔහොම හදලා අපි පැත්තකට ගියොත් දැන් අපිට හිතෙන්නේ මෙහෙ 5000 කුල තියනවා කියලා නේද? දැන් 5000 කුල 1000 කුල තියනවද නැද්ද මේ? තියෙනවා. ඔය 5000 කුල 1000 කුල අපිට සැප දුක් විඳින්න තියෙන ලෝකය හදලා තියෙන්නේ කොතනින්ද කියලාද ඔයගලන්ට පේන්නේ? ඇහැට පෙවුණු රහතන් වහන්සේට වටිනාකම යෙදුනද? නැහැ. පොඩි ළමයට වටිනාකම යෙදුනද? නැහැ. ඒ හින්දා ඔය කුලේ 5000 වටිනා දේවල් තියෙනවා කියලා සල්ලි කියලා දෙයක් තියෙනවා කියලා වටිනා දේවල් තියෙනවා කියලා බාහිර ඒගොල්ලන්ට නිමිති හිටියද? ඔය කඩදාසිය කැඩුනහම මේයෝ කෑවොත් මේයෝ කෑවොත් හොරු ගත්තොත් රහතන් වහන්සේට විදෙනවද? පොඩි ළමයට විදෙනවද? නැහැ. හොඳට බලන්න අපිට ඒ කඩදාසිය දකිනකොට මේක 5000ක් වටිනවා කියන අදහස යෙදෙන්නේ දැනෙන්නේ හිතෙන්නේ කාටද? දකින කෙනාට. දැන් කඩදාසිය වෙනම සිද්ධියක්. පෙනෙන සිද්ධිය වෙනම එකක්. පෙනෙන දේ බලාගෙන මේක මෙච්චර වටිනවා කියලා හිතෙන්නේ කාටද? තමන්ට. ඒ වටිනාකම දැනෙනකම කොහටද අයිති? කෙනා කෙනාගේ මනෝ විඤ්ඤාණයට නේද? හරි. පෙනෙන දේ අරඹය වටිනාකම යෙදුනේ මගේ මනසේ නේද කියලා. තණ්හාව දනේද? තණ්හා සමුදය දනේද? තණ්හා නිරෝධය දනේද කියන ටික නැති වුණොත් තණ්හාව නොදන්නා නම් තණ්හා සමුදය නොදන්නා නම් තණ්හා නිරෝධය නොදන්නකොට මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන තණ්හා ප්‍රත්‍ය වෙන මොකක් දක්වාද? උපාදානය දක්වා. මොකද උපාදාන කරන්නේ? රූපේ උපාදාන කරනවා, වේදනා උපාදාන කරනවා. දැන් 5000 වටිනවා කියලා හිතේ ඇති වෙච්ච ගතිය බාර දෙනව මොකේදද? කොලේට අපිට පෙනෙන්නේ ඒ වටින්නේ මේ කොලේ කියලායි. දැන් උපාදාන කන්ද. දැන් මේ ස්කන්ධේ මත උපාදාන වෙලා. දැන් බලන්න ඒ 5000 කොලේ ඉරුණු තමන්ට දුකේ නැද්ද? වේය කෑවොත් නියෝ කෑවොත් දුකේ නැද්ද? හුරු ගෙන්ච දුකේ නැද්ද? ඔය වගේ 5000 කොල ඔය වගේ මනසින් තණ්හාව ඇති වෙලා ඒක රූපය උපාදාන බවට පත් වුනහම භවය හැදෙනවා කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට සල්ලි තියෙනවා මේ. ඕගොල්ලන්ගේ ලෝකේ තමයි සල්ලි මිල මුදල් තියෙන ලෝකේ. ওই සල්ලි මිල මුදල් තියෙන ලෝකය හැදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකෙන්ද දන්නවද? තණ්හා උපාදානය නිසා මේ ලෝක සමුදය පෙන්නේ මොකෙන්ද? තණ්හාව නිසා ලෝකය ඇති වෙනවා කියලා. දැන් සල්ලි හැදුනේ තණ්හාව නිසා නෙවෙයිද? දැන් සල්ලි කියනකොට ඇත්තටම සල්ලි කඩදාසියක් නිර්මාණය වෙච්ච එකද මනෝමය සිද්ධියක්ද? වැරදි. මනෝමය සිද්ධියක් නෙමෙයි. එහෙමනම් අපි සල්ලි හොයාගෙන මෙහෙ දුවනවද? තණ්හාවයි මනෝමය. තණ්හාව කඩදාසියකට පත් වුනහම කඩදාසියම වටිනවා වෙන්නේ නැද්ද අපිට? දැන් අපි මනසෙන් තියෙන්නේ මොකද? ඔය අම්මලා හැට්ටියත් එහෙම ගහගෙන ඔය කොළ රටින්නේ. ඔය අපේ අම්මලත් එහෙමයි ඈ. එක්ක ඉන්නේ හැටි හංග ගන්නවා. ඉතින් හිතේනම් තියෙන්නේ වටිනාකම හංගන්න උන්ද කඩදාසිය. එහෙනම් කඩදාසිය හිතේනම් තියෙන්නේ තණ්හාව. කඩදාසිය හොරු ගත්තොත් දුක එනවද? නෑ. උපාදානය දකින්ද තණ්හාවෙන් අපි නතර වෙලා නෑ. තණ්හා පත්‍ය උපාදාන තණ්හාවේ රූපේ උපාදාන කරවල වේදනා උපාදාන කරවල සංඥා උපාදාන කළහම උපාදාන කන්ද දුක්ඛ. දැන් මේ උපාදාන ස්කන්ධය නිසා දුක එන්නේ. මේ ස්කන්ධේ විපරිණාම වෙනකොට ඒ කොලේ කැඩෙනකොට දිනන දුක එනවද නැද්ද? එහෙනම් සල්ලි කියලා කියන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු ස්කන්ධ ටිකනේ. අපි ලෝකේ කියලා ගත්තොත් ඕගලන්ට ඇත්තම අපි මේ මෙතනදී බොරුවක් කරනව නෙමෙයි තමයි. මේ ශාසනය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ඕනම කෙනෙකුට එහි පස්සේ කොහේ ඉඳ මෙහෙරිලා බලන්න කියලා. ලෝකේ කියන්නේ මොකද්ද කියලා අහුවොත්
සල්ලි තියෙන හින්දානේ බැංකු තියෙන්නේ ගනුදෙනු කරන්නේ. මහා බැංකුව කියලා එකක් තියෙනවා, පොඩි බැංකු තියෙනවා, ඔය පුද්ගලික බැංකු තියෙනවා, රජයේ බැංකු තියෙනවා. ඔය බැංකු වලින් ඔක්කොම මොනවද කරන්නේ? සල්ලි එකතු කරනවා, සල්ලි රැස් කරනවා. මේ ඔක්කොම අවිද්‍යාව ඇතුලේ. ඔකට තමයි සල්ලි පරිහරණය කරන ටික තමයි ලෝකෙ කියලා කියන්නේ. කවුරුත්ම කවදාවත්ම දන්නේ නැති වුණොත් සල්ලි කියලා යමක් ලෝකෙ හැදුනා නම්, වටිනා මුදලක් කියලා යමක් හැදුනා නම් හැදුනේ පටිච්ච සම්පදාය හරහා. පෙර අවිද්‍යාවට විපාක ස්කන්ධ ටික ඇහැට පෙනෙනකම හම්බ වෙනකොට පෙනෙන දේ ආරම්භය තමන්ගේ මනසේ තණ්හාව ඇති වෙලා, ඒ තණ්හාව මනසේ තියෙන තණ්හාව රූපේ මත පතිත වුණාට පස්සේ, ඒ කියන්නේ දැන් මම රූපය දිහා බලන්නේ මේ රූපය වටිනවා කියලා නම්, දැන් ඔබට පෙනෙන්නේ මේ කඩදාසිය වටිනවා කියලා නෙමෙයිද බලන්නේ? දැන් ඔබට පෙනෙනවා නම් ඒකයි ලෝකේ හෝ ලෝක යන ප්‍රඥප්තිය ඇස ඇති කල්ලි කියලා පැනෙව්වේ. දැන් ඔබට පෙනෙන්නේ නැද්ද මේ රුපියල් 5000ක් කියලා මේ කොලේ පෙනෙන්නේ නැද්ද? ඔබට වටිනවා කියලා ඔබට පෙනෙන්නේ නැද්ද? පෙනෙනවා නම් ඔබ යම් වෙලාවක දැක්කේ නැත්තම් මේ රුපියල් 5000ක් කියලා වටිනාකමට පෙනෙන එකටයි ලෝකේ කියලා කියන්නේ. හැබැයි ওই ලෝකේ හැදුනේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙටයි කියලා ඔගොල්ලෝ දන්නේ නැති වුණොත්, මේ පෙනෙන දේ අරබය වටිනාකම මනසේ නොයදෙන තැනකට නොයදුනොත්, තණ්හා උපදින්න නොයදුනොත්, මේ කඩදාසි මුදල් කියලා වටිනවා කියලා පෙනෙන්නේ නැහැ. මේ ලෝකය නිරුද්ධ කළ හැකියි කියලා දන්නේ නැති වුණොත් ඔගොල්ලෝ හිතන්නේ සල්ලි කියලා දෙයක් තියෙනවමයි කියලා. කෙනා කෙනාගේ මනසින් මේ වටිනාකම දිලයි පරිහරණය කරන්නේ කියන එක දන්නේ නැති වුණොත් ඒ වස්තුව වටිනවමයි කියලා හිතන්නේ. අපි මෙහෙම පරීක්ෂණයක් කළොත් දැන් ඔය 5000ක් කොළ ටිකක් තිබුණු කවුරුත් ඇහිලි පොරටයි. අද රෑ ආන්දේ නියෝජනයක් කළොත් අහවල් කාණ්ඩයට තියෙන සල්ලි කොළ 5000ක් කොළ අද ඉඳලා අවලංගුයි කිව්වොත් ළඟ තියාගත්තත් දඩ 6 මාසයක් හිරේ නීති විරෝධී කිව්වොත් මොකක් කරයිද? ළඟටවත් යන්න බයයි. බය වෙයිද නැද්ද? ඒක වටිනාකමට හෝ නොවටිනාකමට දැන් සෙනික වෙනස් කර. ඉතින් වටිනා 5000 කොළේ නම් දැනුත් වටිනවා වෙන්නට. එහෙනම් ඒක වටිනා නොවටිනාකමට මනසහරෝපු ලක්ෂණය මත, වටිනාකමට මනසහරවනකොට වටිනාකමට පෙනිලා නම් වටින්නේ නැහැ කියලා බලනකොටම නොවටිනා වෙලා නම්, වටිනවා කියලා පේනකොට එකතු කළා නම් නොවටිනවා කියලා පේනකොට දුරස් කරනවා නම්, එහෙනම් ලෝකය වටිනා හා නොවටිනා ලෝකය හදපු හේතුව ටිකලා තියෙන කාපැත්තද කියලා බලන්න. තණ්හාව කියන්නේ ලෝකේ නෙමෙයි, ලෝකේ හදන හේතුව. ඒ හේතුව රූපෙ මත පතිත වුණාමයි ලෝකය හැදෙන්නේ. ඒ වගේම ඔබට ඊගාවට අම්මලාට දරුවෝ ඉන්න, දරුවන්ට අම්මලා ඉන්න පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. ඒකත් වෙනවා. ඇස් පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික තමයි ඇහැට පෙනෙන රූපය. ওই විදිහටම ඒ රූපය අරඹයා අනේ මේ මගේ එකම දරුවනේ කියන අදහසත් එක්ක තමන් තුළ මහා සෙනෙහසක් උපදිනකොට පෙනෙන දේ ඇත්තට මේ රූපයේ සතර මහා ධාතු කනබුන ආහාරයෙන් හැදුණු දේ. ඒ රූපය අරඹයා මගේ දරුවා නේද කියන හැඟීමත් එක්ක මහා සෙනෙහසක් කැමැත්තක් කියන ගතියක් මනසේ දෙනකොට ඔබ දන්නේ නැත්තම් අත්වාද උපාදානයේ එක්ක තණ්හාව මගේ මනසේ යෙදුණා කියලා තණ්හාවපත් වෙන උපාදානයේ බවට. දැන් මේ රූපයයි මගේ දරුවා කියලා අර හිතේ තිබුණු කැමැති ගතියත් එක්ක දෘෂ්ටි එහෙමම රූපෙට ලැබුවාම පංච උපාදාන කඳ දුක්ඛ. දැන් ඔබට දරුවෙක් ඉන්නවා. ලෝකේ කියලා කියන්නේ මේ දරුවට. දරුවත් එක්ක මම ජීවත් වෙන එකට ලෝකෙ කියලා කියන්නේ. හැබැයි ඔය ලෝකෙ හදපු හේතුව මොකක්ද කියලා හෙව්වොත්, මේ සතර මහා ධාතු රූපය දරුවෙක් හැටියට වටිනාකමට පෙන්නපු මගේ මනසේ තියෙන කෙලෙසේ. ඒකයි තණ්හාව ලෝක සමුදය හැටියට බුදුරජාන් වහන්සේ පෙන්නේ. මේ පටිච්ච සම්පද සිද්ධියෙන් පෙන්වුවා මුලින්ම හටගත්තු ස්කන්ධ ටික ගන්න ඇහැට පෙනුණු කඩදාසි ටික කඩදාසිය පෙනෙන ටික ගන්න ඕකේ තමයි ඕක තමයි ලෝකේ කෙලවර ලෝකේ ඉස්ලාම පටන් ගත්ත තැන ලෝකේ කෙලවර ඕකට 5000ක් වටිනවා කියලා අපේ කෙලස් ටික බහලලා 5000 කුලයක් දකින්නවා කියන තැනකින් සතුටු වෙන මට්ටමට තමයි ලෝකේ කියලා කියන්නේ 5000 කුලයක් දකින්න මට්ටමට කියනවා මොකද්ද ලෝකේ කියලා ලෝකේ හදපු වඩුව කවුද? තෘෂ්ණාව. ලෝකේ කෙලවර මොකද්ද? තෘෂ්ණාව යෙදෙන්නේ ඉස්සලා තිබ්බර ස්කන්ධ ටික පෙනෙන රූපේ. දැන් ලෝකේ කවුරුවත් ලෝකේ කෙලවර දන්නේ නැහැ. අපි දකින්නේම 5000 කොළමනේ. ඊගාවට ලෝකේ කියලා කියන්නේ අම්මට දරුවා හම්බ වෙන, දරුවට අම්මව හම්බ වෙන, තාත්තට පුතාව හම්බ වෙන, පුතාට තාත්තව හම්බ වෙන මට තමයි ලෝකේ කියලා කියන්නේ. තාත්තට පුතාව එක්කල පුතාට තාත්තව එක්කල සංයෝජනය ගත්තොත් මොකක්ද? තණ්හාව. ඒත් ඔය වගේමයි. ওই විදිහටමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කෙටි දර්ශනයක් වතුනේ. මෙන්න මේ ටික තේරුම් ගන්න. පෙර විපාක ස්කන්ධ ටිකක් හැටියට ඔබට පෙනෙනකම, කනට ඇහෙනකම, නාසයට ගඳ සුවඳ දැනෙනකම, දිවට රස දැනෙනකම හම්බ වුණා. ඕක තමයි ලෝකේ ආරම්භක තැන. ඒ ස්කන්ධ ටිකට පෙනෙන දෙයට ඇහෙන දෙයට ඔබ තුල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම ඔබට පෙනෙන පැත්තේ සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා වගේ පෙනෙන කමක් නිර්මාණය වෙනවා. දැන් ඔබට පෙනෙන ওই මානසික මට්ටමটাই ලෝකේ කියලා කියන්නේ. අපි කිව්වොත් ඔබෙන් අහුවොත් ලෝකේ කියලා මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියලා කියයි. නේද? හරි. මේ තව සත්‍ය පුද්ගලයෝ හම්බ වෙන එකට තමයි ලෝකේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පෙර අවිද්‍යා කර්මයට ඔබට ඇහැ හම්බ වෙලා ඇහැට පෙනෙන රූපයක් හම්බ වුණා. හැබැයි ওই ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඇස් ඉදිරිපිටට එන රූපේ මහ භූතයි උපාදාය රූපයි. ඔක තමයි ඇත්ත. ඒ පෙනෙනකොට ඔබට ওই පෙනෙන පැත්තේ ඔබේ මනස පැත්තේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියන කෙලෙස ඔබේ මනස පැත්තේ යෙදුණොත් ඔබට දැන් පෙනෙනවා මේ සත්‍යව හැටියට. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපිට සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා නෙමෙයි, සත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙස්යක් අපි තුළ යෙදෙන හින්දායි කියන එකයි මේ ලෝකය. සත්ව පුද්ගල භාවයට පෙනෙන එක තමයි ලෝකේ. ඔය ලෝකේ ඇතිකලේ මේ වස්තු සත්ව පුද්ගල භාවයට පෙන්වන කෙලෙස්යක් නිසායි කියලායි පෙන්වන්නේ. මේ කෙලෙස්ය නැතිකලෝ සත්ව පුද්ගල භාවයෙන් වෙන දුක නැති කරන්න පුළුවන්, මේ ලෝකේ නැති කරන්න පුළුවන්. මේ ආර්ය ශ්‍රාන්ති මාර්ගයට මගයි කියලා පෙන්වනවා. ඔය ලෝකයක් ලෝකෙ ඇතිවීමත් නැතිවීමත් නොදන්න කෙනා හිතන්නේ මේ සත්‍යෝ ඉන්නවා, ඉන්න සත්‍යෝ මෙතුරු කරන්න වෙනවා කියලා. එයාට කවදාවත් හෙල්ලෙන්නවත් බැහැ. හීනෙමුත් නොගිය විරු නිවන කියලා කියන්නේ මේ ලෝකයේ තමන් හදාගත්ත එකක් කියන එක හීනකින්වත් මේ ශාසන බැහැර කෙනෙක් දන්නේ එයා කවදාවත් ලෝකේ කෙලවරකට යන්න දන්නේ නැහැ. ලෝකේ කෙලවර කියලා කියන්නේ මේ කෙලෙත්තික යෙදিলা පෙන්නන ලෝකය හම්බ වෙච්ච තැනින් පස්සට ආවහම කෙලෙස් ටික යෙදෙන්න ඉස්සලා තිබුණු ස්කන්ධ ටිකේ සැබෑ ඇත්තට තමයි ලෝකේ කෙලවර කියලා කියන්නේ. එතෙන්ට ගියේ කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එයාට මේ ආයතන ටිකේ වන් රදී මුතුමැණි කම්බ වෙන්නේ නැහැ. අපි සරල නිදසුනක් හැටියට ගන්න මේ උපමාවෙන් පින්වතුන්ගේ ෆොටෝ එකක් ගෙදර ගහලා තිබුණොත් ඒක දකිනකොට මේ මම කියලා හිතනවද නැද්ද? හිතනවා. හොඳට බලන්න මෙතනදී දැන් ධර්මතා දෙකක් තියෙනවා. අපිට ඕනනම් හිතන්න පුළුවන් ඒ රූපය මම හින්ද ඒක මට මම කියලා පේනවා කියලා. නමුත් ඇත්තම සිද්ධිය ගත්තොත් ඒ රූපය මම හින්දද නැතිනම් ඒ රූපේ දකිනකොට ඒ රූපේ මම කියලා පෙනෙන කෙලෙසියක් මනසට තියදුන හින්ද ඒ රූපේ මම කියලා පෙනෙනවද කියලා බලන්න. රූපේ මමම හින්ද මම කියලා පෙනෙනවද? නෑ. එහෙනම් ඒ රූපය මම කියලා පෙනෙන්න කොහොමද? කෙලෙසි විතරයි මනස පැත්තේ. මනස පැත්තේ කෙලෙසි යෙදුනහම කෙලෙසි කරන කෘත්‍යයක් තියෙන මොකද්ද? රූපේ පෙන්වනවා ඒ විදිහට. ඒකයි තියෙන දෝෂේ. උපාදානය කියන එකද තණ්හාවෙන් අතර වෙලා බෑ. තණ්හාව උපාදාන විය යුතුයි. එතකොට එහෙනම් මේ සැබෑම ජීවිතයට තිත යොමු කරලා බලන්න. ඔබට මේ කය මම කියලා පෙනෙනවා නම් ඔබ හිතාගෙන මේ මම ඉන්නේ හින්දා මම කියලා නේ. මම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මම කියලා පෙනෙන විදිහේ කෙලෙසියක්. ඒකට කියනවා අස්මිමානය කියලා. ඒ කෙලෙසිය තමන්ගේ පැත්තේ මනස පැත්තේ යෙදුනහම දැන් මේ කය පේනවා ඕගලන්ට මම වගේ. ඔගොල්ලෝ දන්නේ නැත්තම් මේ කය මම කරලා පෙන්වන්නේ සිතේ තියෙන ගතිය මේ කෙලෙසිය යෙදුන හින්දා පෙනෙන දෙයට තණ්හාව පාදන යෙදුනහම මේ කය මම වගේ පේනවා නේද කියලා දන්නේ නැත්තම් ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද? මේ කය මමමයි කියලා. එතකොට මම යනවා මම කනවා බොනවා කියන තැනකින්මයි ඉන්නේ. මේ කය මම වෙච්ච ගමන්ම දුකමම වුණා වෙනවා. දැන් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මරණයට පත් වෙලා විඳින සියලු දුක් ඕගොල්ලන්ට විඳින්න වෙනවා. දැන් ඒ දුකෙන් ඕගොල්ලන්ට හෙල්ලෙන්න පුළුවන්කමක් තියෙනවද? නැහැ. මේ සාධාරණීකරණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු වුණාම ඉතින් ලෙඩ වෙනවා තමයි. මැරෙනවා තමයි. මොනවා කරන්නද? ඒක ස්වභාවයක් නේ කියන තමයි වෙන්නේ. නේ? නමුත් බුදුරජාණන් වහන්සේ දීෝකේ පහළ වුණේ එහෙම නෙමෙයි අජරාමර කමක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා යම්තර දුකක් විඳිනවා නම් ඒ දුක මේ කය මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත කෙලෙසිතයි කියලා පෙන්වුවා. ඒතම් මම ඒසු හමස්මි නෙමෙසු අත්තාති. මේ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත කෙලෙසිය නැති වුණොත් මේ කය මම කියලා පෙන්වන කම හිතෙන් ගෙවුනොත් එදාටත් මේ කය දිරනකොට මම ලෙඩ වෙනවා කියන අදහසක් එන්නේ. ඒ හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වුවා සීලයක පිළිපදලා සමතකම තහනකින් හිත වඩමින් මේ කය ඇත්ත බලන්න. මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි මේ දෙපැත්තේ වෙනසට තමයි ශ්‍රුතවත් හා අශ්‍රුතවත් කියලා කියන්නේ. අශ්‍රුතවත් පුතඥය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් මුවණසින් දැකලා නැති සත්පුරුෂ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මලා නැති. සත්පුරුෂය කියන්නේ කවුද කියලා නුවණින් දන්නේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මුණ නැති අසෘත පුතඥයක් හිතන්නේ මේ ලෝකයේ කෙනෙක්ක් තියෙනවා. සල්ලි මිල මුදල් තියෙන මිනිස්සු ඉන්න ගෙවල් දොරවල් වටිනා වස්තු තියෙන ලෝකයේ කෙනෙක්ක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට තමයි අපි උප්පත්ති වශයෙන් ආවේ. ඇවිල්ලා තියෙන ලෝකෙ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. අපි කර්ම රැස් කරලා කර්මානුරූපව අපි මිය පරලෝ යනවා. ලෝකෙ ඉතින් වෙන කවුරු හරි භුක්ති විඳිනවා. ඔක තමයි අසුත පුතඥයාගේ දර්ශනේ. ඒ දර්ශනේම ආත්මයි. අපි ආවේ තියෙන ලෝකෙකට. අපි කර්මානුරූප මෙරිලා යනවා. මේ යන කෙනෙකුත් දකිනවා, තියෙන ලෝකෙකුත් දකිනවා. සුතවත් ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ විදිහටම ලෝකයේ ලෝක ඇතිවීම නැතිවීම තේරුම් ගන්න බැරි වෙච්ච අවිද්‍යාවට කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් හැදුනා. පෙනෙන ඇහෙන කම. දැන් මේ පෙනෙන දේට තණ්හාව යෙදුනහම ඔබට පෙනෙනවා පෙනෙන රූප පැත්තේ වටිනා වටිනා රූප තියෙනවා වගේ. අත්වාද උපාදානය කියනක ඔබේ මනස යෙදුනහම පෙනෙන රූප සද්ද පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වගේ ඔබට පෙනෙනවා. පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් ටිකක් එකතු වෙලා එකතු කළා වටිනා දේවල් තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන පැවැත්මක් පෙනෙන ලෝකයක් තමන් තුළ ඉපදිලා නේද කියලා දකිනවා. ආර්ය දර්ශනයේ ශ්‍රුතවතාරී ශ්‍රාවකය දකින්න කොහොමද? තමන්ට ලෝකේ නිර්මාණය වෙලා කියලා දකිනවා. අනිත් කෙනා දැක්කේ කොහොමද? තමන්ට නිර්මාණය වෙලා නෙමෙයි තියෙන ලෝකයකට දැක්කා. එයාට මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් ධර්මය අහලා නැති කෙනා දකින්නේ මේ තව කෙනෙක් ඉන්නවා එයත් එක්ක මම ඉතින් ජීවත් වෙන්න වෙනවා ඉතින් හොඳට නරකට ඉන්න වෙනවා. සද්ධර්මය අහපු කෙනාට ධර්මයෙන් පෙන්නන්නේ මට පෙර කර්මයට ඇහැට පෙනෙනකම ලැබුණා. පෙනෙන කොට මගේ මනස පැත්තේ අත්වාද උපාදාන යෙදුනහම මට පෙනෙන මේ රූපේ කෙනෙක් වගේ දැන් මට පේනවා. මෙතුමට පේනවා මේ රූපේ කෙනෙක් වගේ. ඒකයි ඔබතුමාගේ ලෝකේ කියන්නේ මොකද කියලා හෙවුත් ඔබතුමාට පේන්නේ දේ ඔබතුමා විස්තර කරනවා. තව මේ ඉදිරියේ හොඳටම කින්න හොක තමයි ලෝකේ. හරි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔහොම පේන්නේ ඔහොම පේන්නේ කෙලස් ටික ඉදුනේ හින්දායි කියලා. ওই කෙලස් ටික නැති කළොත් මේ පේන්නේ මේ විදිහට පේන්න දුක නිදහස් වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. දැන් අපි කෙටියෙන් කියමු අපිට දැන් බුදුරජාණන් වහන්සේ දර්ශනයක් පෙන්වුවා. අපිට සත්පුද්ගල භාවයේදී පෙන්වෙන සත්‍ය පුද්ගලයේ ඉන්නේ හින්දා නෙවෙයි සත්පුද්ගල භාවයේදී යෙදෙන තණ්හාව පාදන්නේ කියන කැලේසි යෙදුන හින්දා සත්පුද්ගල භාවයේදී පෙන්වන කම නිර්මාණය වෙලා කියලානේ පෙන්වන්නේ. හරි. දැන් අහගත්ත කියන්නකෝ අපි. නමුත් අපිට තාම පිළිගන්න පුළුවන්ද? නෑ. අපහසුයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද එහෙනම්? ඔබ සතිපට්ඨානෙ වඩන්නකො. කායගත සතිය වඩන්නකො. කායගත සතිය වඩන්න යන්නේ දැන් මේ දර්ශනය අහගත්ත කෙනා. කායගත සතිය වඩන්න වඩනවා කියන්නේ මොකද්ද? මේ රූපේ තැබෑ ස්වභාවය පෙන්වනවා. මේ රූපය කෙස් ලොම් නියද සම්මස් නහර කියලා කුණු කොටස් 32ක් තියෙනවා. කෙස් පුද්ගලයාද? හම නහර සත්ත්ව පුද්ගල නොවන කොටස් 32ක්. කනබුන ආහාරයෙන් හැදෙන ආහාර නැතිව නැති මේ වගේ ටික කලක් කරගෙන යනකොට එයාට මොනවාක් පරෙන සුවක්ඛාතු භගතද මොන්න තරම් ඇත්තක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇයි රූපේ සත්පුද්ගල නොවන පැවැත්මක් තියෙන්නේ කියලා දකිනකොට එහෙනම් ඒබඳු තැනකට ඒබඳු තැන පුද්ගල භාවයට මට පෙවුනා නම් මගේ කෙලෙසේකට පිළිලා මම විඳ දුකක් නේද කියන උත්තරේ Tamanටම පෙනෙන මට්ටමට එනවා. එකයි සතිපට්ඨානේ වඩනකොට මාර්ගඵල ලැබෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ. සත්පුද්ගල භාවයේ දුකක් වින්දා නම් ඒ දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ නිසා නේද කියනක ඔප්පු වෙලා තියෙනවා මේ සතිපට්ඨානේ වැඩුවනම්. දැන් මම පෙන්නවා අපිට සත්පුද්ගල භාවයට පෙනෙන්නේ සත්පුද්ගල භාවයට පෙනෙන කෙලෙසේ දුන හින්දා මිසක තියෙන හින්දා නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ලෝකය හිතුවේ මෙච්චර කාලයක් මොකද්ද සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. ඒකයි රූපේට එයාට සක්කාය දිට්ඨිය යුක්තයි. එයා රූපේට අදදි කරන රූපේ සත්‍යයක් කියලා. ඒතකොට විචිකිච්ඡා වෙනත් යුක්තයි එයාට මොකද්ද මේ සත්‍යය කොහේ ඉඳන් එන්නේ නැද්ද කොහට යයිද කියලා පුබ්බන්තේ අපරන්තයට දුවනවා. නමුත් දැන් දර්ශනයත් පහළ වුණා. මොකද්ද පෙර අවිද්‍යා කර්මයට රූප පේන්න පුළුවන් ඇහැ උපන්න. ඇහැ හැදුන හින්දා මට රූපයක් පෙනෙනවා. පෙනෙනකොට පෙනෙන රූපයේ පුද්ගල භාවයට පෙනෙන විදිය කෙලෙස්ියක් යෙදුන හින්දා මට පුද්ගලයක් කියලා පෙනෙනකම නිර්මාණය වුණා කියලා පෙන්නනවා. දැන් මට නම් පෙනෙන්නේ පුද්ගලයෙක් කියලා. ඒ දර්ශනේ හොඳට පිළිහිටියොත් මේ රූපෙට මම ඇඟිලි දුක් කරනවද කියලා අහන රූපේ සත්‍යයක් කියලා. දැන් රූපේ සත්‍යයක් කියලා තමන්ට නම් පෙනෙන්නේ. රූපෙට ඇඟිලි දික් කරනවද බුදුන් දර්ශනයක් තියෙන කෙනා මේ රූපේ සත්‍යයක් කියලා. මට නම් පෙනෙන්නේ මේ සත්‍ය කොහෙන්දන් එන්නේද කොහට යයිද කියලා පූර්ව අපරන්තේ දුවනවාද? දැන් ඔය ටික අහගත්තාම කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණේ අහගත්තා කියනවා. දුක දුකට හේතු තණ්හා උපාදානක් කියලා. මේ තණ්හා උපාදාන නැති වුණොත් දුක නැති වෙනවා කියලා අහගත්ත කියනොත් ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති යොනසෝ මනසිකාරය කියලා කියන්නේ. සීලයක පිළිපදලා සමතකමට අහනකින් හිත වඩවද මේ රූපේ උදේවැය විතරක් පෙන්වන්නද? කියන්නේ වෙන මුකුත්ම කරන්න එපා. මේ රූපේ කනගුණ ආහාරෙන් හැදෙන්නේ කියන ටික විතරක් පෙන්වන්න. කෙස්ලොම් නියදක් තියෙන්නේ නැත්නම් සතර මහා ධාතුවේ කනගුණ ආහාරෙන් නේද හැදෙන්නේ කිය විතරක් පෙන්න හිටියොත් ටික දවසක් ඉදීම ඔප්පු වෙන මේ දර්ශනේ මොකද්ද? එහෙනම් රූපේ සතර මහා ධාතුවේ කනගුණ ආහාරෙන් නම් හැදිලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයකට ඇත්ත නේද ඒ මේ රූපේ පුද්ගලෙක් හැටියට පෙනුනේ? කෙලෙසේකටයි මගේ කෙලෙසේකට පුද්ගලෙක් හැටියට පෙන්නලා මම දුක් විඳලා තියෙනවා කියප එක ඇත්ත නේද කියලා ඔප්පු වෙනවා. ඒක තමන්ටම පෙන්න මට්ටමට එනකොට කියනවා දික්ති සම්පන්නයි කියලා. දික්ති සම්පන්නයි කියන්නේ වෙන මොකක් මුකුත් නෙමෙයි, දර්ශනයක් තියෙනවා කියන එක. මොකද දර්ශනය? පංච උපාදාන ස්කන්ධ ලෝකේ තණ්හා උපාදානය නිසා ලෝකේ හදලා කියලා නෝන. ධර්මයේ නැති කෙනා හිතාගෙන මේ සත්‍ය පුද්ගලෝ මෙහෙ ඉන්නවා කියලා. දර්ශනයක් තියෙන කෙනා තේරෙන්නේ මොකද්ද? සත්පුද්ගලිය මෙහි ඉන්නවා කියලා පේනවා. හැබැයි පේන්නේ මට. එහෙම පේනින්ද තියෙන හේතු යදුනින්ද? මේ සිතකල සුදු පාට. නිල් පාට කන්නාඩේ දාගෙන මම බලනවා. තව කෙනෙකුත් බලනවා. මම දන්නේ නැති වුණොත් නිල් පාට කන්නාඩියක් දාගෙන බලපු හින්දා මේක නිල් පාටද පේනවා නේද කියලා එයා හිතාගෙන ඉන්නේ. නිල් පාට එකක් දිහා බලමින් තමයි එයා සතුට වෙන්නේ නේද? යම් වෙලාවක එයා දැක්කොත් අර කෙනා මේ නිල් පාටයි කියලා ඇඟිල්ල දික් කරයිද නැද්ද? තමන් කන්නාඩියෙන් බලපු නිසා නිල් පාටද පේන්නේ කියලා දන්නේ නැත්තම් මේ නිල් පාටයි කියලා ඇඟිලි දික් කරනවද නැද්ද? දික් කරනවා. මම යම් වෙලාවක දැක්කොත් මේක නිල් පාටට පේන්නේ මම නිල් පාට කන්නාඩියෙන් බලපු නිසා කියලා මම මේක නිල් පෙනෙනවා මට නිල් පාටට. නිල් පාට මේ ටීපෝරිද්ද කියලා කියන්න පුළුවන්. අනිත් කෙනා කියනකොට එයාට පෙනෙන හැටි කියලා දන්නවා. හැබැයි මම දන්නවා මේ කන්නාඩියෙන් බලපු ඉඳන් මේක නිල් පාට කියලා පෙනෙන්නේ කියලා. මේක නිල් පාට රෙද්දමයි කියලා දෘෂ්ටි වශයෙන් මම දැක ගන්නවද? නැහැ. ඒ වගේ අපි අත්වාද උපාදානය කියන කණ්ණාඩියක් කියලා හිතන්නකො. තණ්හාව කියන එක කණ්ණාඩියක් කියලා හිතන්නකො. දැන් මේක වටිනාකමට මට පේනවනම් පෙනෙන දෙයට තණ්හාව යෙදුනොත් දැන් මට පෙනෙනවනම් මේ වස්තුව වටිනවා කියලා. මම දන්නේ නැත්තම් මේ වස්තුව දැන් මට වටිනාකමට පෙනෙනව නේද කියලා හිතන්නේ මේ වස්තුව වටිනවා කියලා ඒක උපාදාන වෙනවා කියන්නේ. එතකොට එයා මේ තියෙන වටිනා වස්තුව කියලා මේකට ඇඟිලි දික් කිරීම පුදුමයක් නෙමෙයි. යම් වෙලාවක තේරුණා මේ වස්තුව වටිනාකමට මට පේනවා කියලා. වටිනාකම මට යෙදෙන හින්දා මේක ගොඩාක් වටිනවා කියලා මට පේනවා නේද? දැන් මේ වස්තුව වටිනාකමට පෙනෙන්නේ මට නම්. දැන් මේ වටිනා දේ නැති වෙලා දුක ආවොත් අරයට හිතෙන්නේ වටිනා දේ නැති වෙලා දුක එනවාමයි කියලා. මට දැනෙන්නේ මට එන දුක. මේක වටිනා දේ නැති වෙච්ච දුක එනවා. හැබැයි දුකට හේතුව මේක වටිනාකමට පෙන්නපු කෙලෙසයි. තාම අපිට වටිනාකම ගෙවිලා නැහැ. මේ 5000 වටිනවා කියලා තාම මේක දැනගත්තට කියෙන්නේ නැහැ. මග වඩන්නම වෙනවා. ඔබ අද මේක ඇහුවා කියලා හෙට උදේදී 5000 ගොලියක් දැක්කට අහගත්ත කියලා තමන්ගේ මනසින් වටිනාකම යෙදින්නේ කියන තැනකින් අතර වෙන්නේ නැහැ. ඇත්තමදි. ඔබට ඒ කඩදාසිය වටිනවමයි කියලා තේරෙනවා. කැඩෙනකොට විදිනකොට ඔබට හෙට දුක එයි. හැබැයි වෙනදකට වඩා ඔබට වෙනසක් තියෙනවා. ඔය දුකට පත් කළේ මට මේ කඩදාසිය වටිනාකමට පත් කරපු මනස තියෙන ගතිය නේද කියලා ඔබ තණ්හාවේ කලකිරෙන දවසක් එනවා. දුකේ කලකිරෙන දවසක් එනවා. ඔබට ඒකම වීර්යවන්ත වෙනවා. ඔබ මේ දුක දිවා ගන්න නම් දුක නිරුද්ධ කරන්න මම මේ තණ්හාව ගෙවා ගත යුතුමයි. මොකද අද තත්ත්‍ර තත්‍රාභිනන්දන කියන්නේ මේකට තණ්හා නොකළොත් හෙට තව වස්තුවක් වටිනාකමට පෙන්නයි. අපේ ජීවිතේ බලන්න අද මේ වෙනකොට කී දෙනෙක් අපි කියමු සමහර කෙනෙක් ගත්තාම මේ දරුව නැත්තම් මේ කෙනා ලැබුණොත් නම් හොඳයි කියලා හිතෙනවා. තණ්හාවයි. ටික කලක් යනකොට ඒ ගතිය නැකිලා ඒ ගතියම තව වස්තුවක් පෙන්වන්නේ නැද්ද කියලා බලන්න. පෙන්වනවා. ආයෙත් හිතෙනවා දැන් මේක ගත්තොත් නම් හරි. ගත්ත හෝ නොගත්ත වෙන්න පුළුවන්. නමුත් ටික දවසකින් ගත්තොත් ඒක සංසිඳන නොගත්තත් ඒක අමතක වෙලා යනවා. ඊට පස්සේ තව වස්තුවක් අපිට පෙන්වනවා. යායන් තන්නා පෝනෝ භවිකා නන්දිරාග සහගත තත්ත තත්‍රා විනන්දන. ඒතන සතුට පත් කර මේ තණ්හාවයි ඔබට දුක ගෙනත් දෙන්නේ. එතකොට මේ තණ්හාවට ලෝකේ හැදුවා කියලා දන්නේ නැති වුණොත් පින්වතුනි හැමදාම මේ ටික කියලා දෙන්න අපිට කෙනෙක් නැතිකම තිබුණේ. ඒ කියන්නේ රත්තරන් මුතු දියමන්ති වටිනවා කියලා අපිට තේරෙනවා. අපිත් අහලා තියෙනවා ප්‍රඥාවක් තියෙනවා අපිට තේරෙනවා කියලා කියන්නේ ඒ හැමෝටම තණ්හාව වේදෙන අරමුණේ අපිට තණ්හාව වේදෙනවා. දැන් මට වටිනවා කියලා පේන්නේ නැති වුණොත් මට හිතෙන්නේ ඒව වටිනවමයි කියලා හිතෙන්නේ. ඉතින් මෙතනදී රන් රිදී මුතු මැණික් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියලා හම්බේන මට්ටම දකින්න ලෝකය කියලා. මේ ලෝකයේ හෝ ලෝක ප්‍රඥප්තිය තමයි ලෝකය කියලා කියන්නේ. ඔය ලෝකයේ හදලා තියෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසින්. මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැතිකොළොත් ඔබවත් මට දුක් විඳින ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා දැකලා සීලයක පිහිටලා හිත වඩවඩ පෙනෙන දේට තණ්හාව ආසාව නොයදෙන පුද්ගල භාවයේ නොයදෙන තැනට මනස ගන්න. අන්න ඒ තැනට ගිය කෙනාට කියන ලෝක කෙලවරට ගියා කියලා. එතනදී මම ඔබට කෙටි ක්‍රමයක් කිව්වෝ. ආසාවට තියෙන හැම දෙයක් අරඹයාම බලන්න ඕනේ. සත්ත්ව පුද්ගල භාවයට පවතින අරමුණු ටිකේ විතරක් බලන්න. අනිත් දේවල් නිරායාසයෙන් අපහැරෙන. ඇයි ඒ? පුත්තා වත්තු මනුස්සාන. මනුස්සයන්ට වස්තුව පුත්‍රයෝ. ඒ කියන්නේ සවිඥානික වස්තු මතයි අපේ වටිනාකම තියෙන්නේ. ඔබට කෝටි ප්‍රකෝටි ගානක ධනයක් තිබුණත් එකම දරුවෙක් අසනේ පොනොත් ඒ දරුවා වෙනුවෙන් මේ ඔක්කොම හරි වියදම් කරයි නේද? එහෙනම් වටිනාකම ගොනු වෙලා ආපහු එන කොතෙන්ද දර සවිඥානික වස්තුවටද? ඔබට සවිඥානික වස්තුවේ චන්දරාගය නැති වෙනකොට අර වස්තුව අපහැරෙනවා ඉතින්. එහෙනම් මෙච්චර කතා කරපෙක මම ඔබට කෙටි දෙයක් කියලා දෙනවා. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඔබ නොකොළොත් වෙනවා. ඔබ භව දුක නොකමැතිනම් අජරාමර භව කැමතිනම් ඔබ වීර්යවන්ත විය යුතුමයි. එකම එක දෙයයි මම කියලා දෙන්නේ. මොකද්ද? ඉඩ ලැබෙන හැම වෙලාවකම සත්ත්ව පුද්ගල භාවයට සිහි වෙන. දැන් නාම ධර්ම ඕන්නේ. රූපය ඇතිවීම නැතිවීම විතරක් වෙන්නත්. ඇතිවීම පින්නන්ද කොහොමද? කන බොන ආහාරය මේ රූපය හැදෙන. දරුවා කියලා සිහි වුණා කියන්නකො. ඒ රූපය කන බොන ආහාරෙන් හැදෙන්නේ. සමුදේ ධම්මානුපස්සීව. කන බොන ආහාර නැතිනොත් ඒ රූපයත් නැති වෙනවනේ කියලා වාය ධම්මානුපස්සීව. කනබුර ආහාරනේ සමේ රූපය හැදෙන ආහාර නැතිවෙන්නේ කියලා පෙන්වන්නද? එච්චරයි යන්නේ. ඇයි එහෙම පෙන්වන්නේ කියන්නේ? හොඳට බත් පාන් කෑල්ල කෝපියටියත් බත් ඇටියක් මුං ඇටියක් බලනකොට තේරෙන සත්පුද්ගල නෙවෙයි කියලා හොඳට. අද නැති වුණාට මේක දිගටම කරගෙන යනකොට එයාගේ හිත මේ අරමුණේම නුවණත් එක්ක බැහැ ගන්නවා. සත්පුද්ගල නොවන ආහාරයක් නිසා හැදෙන රූපය සත්පුද්ගල නෙවෙයිමයි කියන නුවණ බැහැ ගන්නවා. එයාට ඔප්පු වෙන ඇත්තට මේ රූපේ තියෙන්නේ පටිව්‍යාපෝතේජෝ වායෝ කියන සතර මහා ධාත නැත්තම් කුණප කොටක් 32 කියන දෙකකුයි මේ කණගුණ ආහාරින් හැදිලා තියෙන්නේ. කියලා එන්නකොටම මෙහෙන් අහකට දර්ශනය සිහි වෙනවා. මොකද්ද? දුක්ඛේ ඥාන දුක්ඛ සම්වේ ඥාන. එහෙනම් සත්පුද්ගල භාවයේ දුකක් වින්දන මෙච්චර කල් මෙබඳු රූපේ පුද්ගල භාවයට පෙන්වපු කෙලෙසේ නිසා නේද කියන නුවණ එනවා ඉබේම. බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි යා දුක තණ්හාව නිසායි දුක එන්නේ කියන එක පිළිගන්නේ මේ සතිපට්ඨානේ වඩපු නිසා එයාට පෙනෙන දේ. මෙච්චර කාලයක් අපි පිළිගත්තේ මේ දරුවා මරුණ හිඳයි දුක ආවේ කියලා, මේ රූපේ නැති වෙච්ච හිඳයි දුක ආවේ කියලා. නමුත් පෙන්නනවා මේ සතිපට්ඨාන වඩනකොට රූපේ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු ඉන්නා එබඳු රූපේ දරුවෙක් හැටියට පෙන්නපු කෙලෙසේ නිසායි මේ දුක ආවේ. යම් වස්තුවක් වටිනාකමට මට පෙනෙනකොට ඒ වස්තුව විනාශ වෙනකොට දුක එනවනම් දුකට හේතුව වස්තු විනාශ වෙච්ච එක නෙමෙයි, විනාශ වෙන වස්තුව වටිනාකමට පෙන්නපු කෙලෙසයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. හැම වෙලාවකම මේකට නිදා ගන්නවා ඉඳගෙන ඉන්නවා කියලා එකක්, නිදාගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව. නගරයකට ගියාම මුළු රූප ටික එක ඇහැට දාස් ගානක් විදර්ශනා කළ හැකි. මේ හැම රූපයක්ම කනගුණ ආහාර නේද හැදිලා තියන්නේ කියලා බැලුවේ. රූපය ඇතිවීම විතරක් පෙන්නින්ද. ඒක මේ පටිච්චසම්පදායේ පෙනුණු කෙනා පෙර අවිද්‍යා කර්මයක හටගත් විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කළා, තණ්හාව පාදන කියන කෙලස් ටික එකතු කළා, දුක් ඇති වෙන ලෝකේ උපද්දවා ගත්තා කියන උත්තරේ දන්න කෙනා කරන්න ඕන ස්කන්ධෙන් උදේවැය පෙන්න එක විතරයි. පෙන්නකොට ඇත්තටම දුක් විඳින්නේ අපේ කෙලෙසිට තමයි කියන උත්තරේ එනවා. අවිඥානික වස්තු දැනට අවශ්‍ය නැහැ. සවිඥානික වස්තු ටිකේ විතරක් පෙන්නන්න කියන එක මතක් කරනවා. තමන්ගේ රූපයක් පෙන්නන්න වෙනවා. මේ රූපයක් කනබුන ආහාරෙන් හැදෙන්නේ කියලා මෙහෙම බලනකොට මේ කය මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා යම් තාක් දුකක් විඳන විඳින්න උනේ මේ කය මම කියලා පෙන්වපු කෙලෙසින් නිසා නේද කියන උත්තරය එනවා. දුකට හේතුව මේ කෙලෙසයි කියන නුවණ ලැබිලා දුකක් දුක්ඛ සමුදය දෙකත් අවබෝධ වෙනවා. මේ රූපය ඇතිවීම නැතිවීම බලන එකේ මාර්ගයේ නිරෝධය වැඩෙනවා. මේ එක දේ කරන එකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඉතින් ඕක අමාරු දෙයක් නෙමෙයි. අනිත් එක අමතක වෙලා ආශ්‍රව කියලා කියන්නේ අපිට බොහෝ කල සිට පැවතෙන කෙලෙසයක් තියෙනවා. මොකද්ද? අපිට ලෝකයේ ඉපදිලා තියෙනවා නෙමෙයි, තියෙන ලෝකයක් ඇසුරු කරනවා කියලා. මේ වස්තු වටිනාකමට මට පේනවා කියන එක වෙනුවට වස්තු වටිනවා කියන තැනකින් ඇසුරක් තියෙනවා ගෙවන්න. ආශ්‍රවයක් ක්ෂේත්‍රන්න තියෙන දැන් ඒ වස්තු වටිනවා නෙමෙයි, ඒ වස්තුව වටිනවා කියලා මට පේනවා නේද. මේ සත්‍ය පුද්ගල නෙමෙයි, මේ සත්‍ය පුද්ගල කියලා මට පේනවා නේද. හැම වෙලාවෙම දර්ශනය පෙන්නන්න ඔබට ගෙවන්න තියෙන්නේ මේ දර්ශනය හරහා. මොකද්ද? ආශ්‍රයක් හුරුව. වටිනා දේවල් තියෙනවා, සත්‍ය ඉන්නවා කියන හුරුවේ තියෙන හින්දයි තියෙන දේවල් ඉන්න අය අරමුණු කළ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ කර්මගත කරගන්න දෙන්නේ. ඔබ ආශ්‍රයක්ෂය වුණා කියලා කියන්නේ බාහිර සත්‍යව පුද්ගලවත් ඉන්නව නෙමෙයි, බාහිර වස්තු සත්ත්ව භාවයට පුද්ගල භාවයට වටිනාකමට තමන්ට පෙනෙලා දෙන දර්ශනයක් උපදිනවා. මේ වස්තුව වටිනාකමට මට පෙනෙනවා නම් මේ වස්තුව වටිනාකමට පෙන්වන එකේ මූලද්‍රව්‍ය විලා තියෙන තමන්ව මිසක මේ වස්තුවට යන්නේ නැහැ මම වටිනවා කියන එක හොයාගන්න. මේ කණ්ණාඩිය දාගත්ත නිසා මේ වස්තුව කොළපාට වෙලා තියෙන්නේ කියලා දැක්කහම කොළපාටකම තියාගන්නවද අයින් කරනවද කියන එක තියෙන්නේ කණ්ණාඩිය ගලවනවද නොගලවනවද එක මතද නේද? ඒක නැති වුණොත් මොකද වෙන්නේ? කවදාවත් මේ පාට අයින් කරන්න පුළුවන්ද? ඒ වගේ තණ්හාව නිසා මේ වස්තුව වටිනාකමට පේන්නේ. තණ්හාව නැතුව වටිනාකම නැති වෙනවා කියලා දැක්කොත් වස්තු වටිනාකමට පෙනිලා එන දුකක් තියෙනවනම් මේ දුක තියාගන්නවද නැද්ද කියන එක තියෙන්නේ තණ්හාව අයින් කිරීම හා නොකිරීම කියන එක මත තියෙනවා නේද? ඉතින් මේ පටිච්චසම්පාද දර්ශනයෙන් කියන්නේම ඔය සිද්ධිය. ඉතින් ඔක ටිකක් හිතන්ද මොකද අර මම මේ ළඟවිද්ද ලෝක අපිට මේ පටිච්චසම්පාදයට ගත්ත අර්ථයේ අඩුපාඩුවක් තිබිලා තියෙනවා කියලා හිතෙන මෙච්චර කාලයක්. මොකද තණ්හා උපාදාන කියන තැන අපි දැකලා තිබුණේ අපිට පෙන්වලා තිබුණේ අපිට දුක ඇති කරන හේතුව හැටියට නෙමෙයි. පටිච්චසම්පාදයේදී හඳුන්වලා තිබුණේ වර්තමාන කර්ම හැටියට. ගෞතේ එක එතනින් කර්මය පැනවුවොත් මොනතරම් වැරදිද කියන එක පෙන්වනවා. දැන් කර්මය ගත්තාම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියලා තුනක් තියෙනවා. තණ්හා උපාදාන කියන තැනකින් කර්මය පැනවුවොත් කෙලෙසියකින් විතරද කර්ම වෙන්නේ? තණ්හා උපාදාන කියන්නේ අකුසලනේ, කෙලෙසනේ. ඒතර පුඤ්ඤාභි කර්ම, අපුඤ්ඤාභි සංඛාර නැද්ද? ආනිජ්ජාභි සංඛාර පුඤ්ඤාභි සංඛාරද ආනිජ්ජාභි සංඛාර නැද්ද? එතකොට මොකද තණ්හා උපාදාන කියන්නේ? අකුසල කෙලෙස්. එතකොට කෙලෙසියකින්ම කර්ම භවය පැනවුවාම අපි සංඛාරයට සාධාරණයක් කළද අපි එහෙම ගත්තොත් නෙමෙයිද බලන්න වර්ධව වර්ධන තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දි මට මේ ඔක්කොම කැටි කරලා ගත්තොත් මේක පෙර ජීවිතේ තමන්ගේම කෙලෙසයකට ලෝකේ හැදුවා, කෙලෙසය නැතිකළු ලෝකේ නැතිකළ හැකියි කියලා දැනගෙන ප්‍රතිපදාව පුරලා තමන්ව පිරිසුදු කරගත්තේ නැති දෝෂයට තියෙන ලෝකයක් හැටියට සත්පුරුෂයල් වහන් කර්ම රස කරගෙන අද ස්කන්ධ ටිකක් හැදිලා ඒ ටිකේ කෙලෙස් ටිකක් හැදිලා අද ලෝකේ හම්බ වුණා. අද මේ ලෝකය තමන්ගේ කෙලෙස් එකට මට ලෝකේ හැදිලා පේනවා නේද? මේ කෙලෙස් ටික අයින් කරලා මේ ලෝක දුකෙන් මම නිදහස් විය යුතුයි මේ ඊට ප්‍රතිපදාවයි කියන එක අදත් ඉගෙන ගන්න දරුවොත් අදත් මේ ලෝකේ ඇත්තටම ඇත්ත වෙලා තියෙන ලෝකෙක හොඳින් ඉන්න අපි කටයුතු කරනවා, තියෙන ලෝකෙක නරකෙන් ඉන්න කටයුතු කරනවා කළා ආයෙත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. එදාටත් ලෝකෙ හදා ගන්නවා. එදාටත් ලෝකෙ ඇති වෙන නැති වෙන හැටි කියලා දෙන සාස්ත්‍ර මහන්සිය නමක් අම්බු නැත්තම් මේ සංසාර කෙලවරක් නැහැ. ඒ හින්දා තමන් තුල පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා මේකට කියන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රස්ත්‍රියම වේවා. පිටකව ඉතින් කරුම ඇති මමස්තාව ටිකක් දැක්සනවා. ඉතින් මට තේරෙන විදිහට මතක් කළේ සාධනාවේ පොත. හොඳයි, එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න අපි හැමදෙනාම බොහොම ශ්‍රද්ධා අභ්‍යාසයෙන් යුක්තව අද දවසේදී ධර්ම ශ්‍රවණය කළ, ධර්ම දේශනා කළ, කුඩල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සියලුම ආකාරයෙන් පහල කරගත් සිල් කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්මා දිට්ඨික ශාසන මාමක සිළු දෙවියෝ මේකින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අවකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්තිකා පුඤ්ඤං ලෝකිකා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. අවකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්තිකා පුඤ්ඤං ලෝකිකා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං.
ආකාශත්තාච බුම්මාචාරේ පුඤ්ඤං තම්මං අනුමෝදිතා වේ.